දැය පුළුවන් නම් මට
මේක තමයි ඒක තමයි
මේ ලයින් ඩිස්කෂන් එක. ඔව්
මේ අපි ස්ටවක කමල් මහත්තයා අපි තව අනිත් කටියද මතක් පන්නේ යවමුද දන්න කටියද අපි මේ හරිම හොඳයි මේ සාකච්ඡාව කරන්න පුළුවන් නම් කරමු කරන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම කරමු මමත් මේ ගමන් කටියට පන්නේ දවන්නම් අපි මේ වෙලා ගන්නතු එහෙමනම් මේ පටන් ගන්න පුළුවන් නේද මම කතා කරන ගමන් අනිත් පැයට හොඳයි කමල් මහත්තයා පින්න රෙකෝඩ් එකෙන් දාලා පටන් ගමු කවුරුත් මහත්මයා මම මේ ඊගමන් කැපිටල් පණි දෙවනවා හොඳයි හොඳයි
සහන්ද අපි විනාඩි 5ක් විතර වන්නම් බලමු නේද කැමැති විදිහට
ඔව් මම ප්‍රශ්නයක් අහලා පටන් ගන්නම් ඒක උඩ අපි කතා කරන්න පුළුවන් කොහොමද හොඳයි තෙරුවන් සරණයි හැමදිනාටම හැමදිනාමත් මේ තාමත්ම ගෞරවයෙන් අද දවසේ දිස් පිළිගන්නවා සතියේ අඟහරුවාද දිනන්නේ පවත්න සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 අගෝස්තු මාසේ 13 වෙනිදා අද දවසේදී අපිට වාසනා ලැබිලා තිනවා මාචාර්ය රවි කොග්ගලගේ මහත්මයා සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡාව පවත්වන්න. ඉතින් මේ සම්ප්‍රසිද්ධ නැසියල් දෙනා වෙනුවෙන්ම එතුමාව ඉතාමත්ම ගෞරවයෙන් උත්සවයේදී පිළිගන්න ලැබුණා නම් සෝවමන්න පෙර ගුරුවරයා මම අපි අද දවසේදී සාකච්ඡාව මන්තලේ ප්‍රශ්න උත්තර විදිහට සාකච්ඡා කිරීමක් කරන්න වඩා සුදුසුද සූදානම්ක් අපි වැඩිපුර තිබුණ නැති නිසා එහෙම නැත්නම් කිසියම් සූත්‍ර දේශනාවක් උතුමා මතකයේ තියෙනවද සාකච්ඡාවට ගන්න හොඳයි මට ඔයගොල්ලෝගේ මාත්මයා තමම එන ප්‍රශ්නයකින් සාකච්ඡාව ආරම්භ කරන්නම් එහෙම කමන්නේ නැද්ද ඔයගොල්ලෝගේ මාත්මයා
ඔව් දලුවත් මහත්තයා ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒකෙන් සාකච්ඡා කරන්න
පුළුවන් නේද? හරි. හොඳයි ඔබතුමා අපිට මේට පෙර පැහැදිලි කරලා දීලා තියෙන සූත්‍රයකින්ම සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහන්නම් මම ඒක ඔබට වඩාත් පහසු වෙන හින්දා අපි මදුපිණ්ඩික සූත්‍රයේ සම්බන්ධ කරලයි මම ප්‍රශ්නේ යොමු කරන්නේ. ඉතින් ප්‍රශ්නේට එන්න පෙර මම එහෙමනම් ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නම් ප්‍රපංච කියන දේ අපි තේරුම් ගන්න කොහොමද මම හිතන්නේ ඒකේ හොඳම පැහැදිලි කිරීම මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ ඉතින් ප්‍රපංච කියන දේ කොහොමද අපි තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න
තේරුම් සරණයි මේ ප්‍රපංච කියන වචනේ මේ මදුපිණ්ඩික සූත්‍රේ නා ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියලා. එතකොට ඒ ප්‍රපංච හදාගෙන අපි ඒකේ සැරිසරනවා වගේ අදහසක්. ඉතින් අපි වචනයක තේරුම මොකද්ද කියනට වඩා දැන් එතන ඒ ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ වෙන්නේ කොහොමද? ඒක න විස්තර කරනවා. අතීත අනාගත පච්චුප්පන්න වැහැගත්ොත් එහෙම චක්කුඤ්ඤේසු රූපේසු කියලා. එතකොට මේ ප්‍රපංච ගැන ඉතින්ම අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ චක්කුඤ්ඤය වූ යම් අතීත රූපයක් තියනවාද අනාගත රූපයක් තියනවාද වර්තමාන රූපයක් තියනවාද ඒකම තමයි ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියන්නේ. ඒ විදිහට මේක මං හිතන්නේ ආයතන හයතම දා ගන්න පුළුවන්. සෝත විඤ්ඤේසු සද්දේසු. කෙනෙක් කනින් ගත යුතු යම් කිසි සද්දයක් අපිට මේක අතීත සද්දයක් අනාගත සද්දයක් දැන් තියෙන සද්දයක් කියලා හිතෙනවනම් ප්‍රපංච හටගත්තා. අපිව තව විදියට කිව්වොත් මේ සසරට ආ වුණා එහෙම නැත්නම් ලෝකෙට ආ වුණා දුකට ආ වුණා ඕන එකකින් විස්තර කරන්න පුළුවන්. ඒක ප්‍රයා හටගත්තා කියන එකත් ඒකම තමයි. ඒ ප්‍රපංච බවට පත් වුණා කියනකොට ඉතින් අපිට සරල අදහසක් ගන්න පුළුවන්. හැබැයි යම් කිසි මුලාවකට අහු වුණා මායාවකට අහු වුණා ඇත්ත වැහුණා කියන අදහසින් මම හිතන්නේ සරල අදහසක් ගන්න පුළුවන් කියලා. ඒක ගැන ඉතින් ගැටලු තියෙනවා නම් අපිට විකට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අදහස පැහැදිලිද නැත්නම් වෙනත් අදහස් තියනද කියලා බලමු නේද දළුවත් මම. පෙරවන් සරණයි.
ඔව් පෙරවන් සරණයි ප්‍රොෆෙසර් කොකලගේ මහත්මයා. මේ අපි සාමාන්‍යයෙන් අදහස තියෙනවා සාමාන්‍ය කෙනෙකුට ප්‍රපංච කිව්වන් පස්සේ අර කතාවල් හදාගෙන යනවා කියන අර්ථේ තියෙනවනේ. අපි භාවනාවක් කරන වෙලාවක වුණත් මොකක් හරි අපිට සද්දයක් આવවත් එහෙම අපි හිතමු කුරුල්ලෙක් කියලා. ඉතින් අපි කුරුල්ලා මෙන්න මේ සද්දයක් වමන යතුනේ. නමුත් මෙන්න මේ වගේ කුරුල්ලෙක් කියලා හිත විලක් වමව ගන්නවා. ඉතින් මම වෙනවා සමාන්දාට. ඉතින් දන්නේම නැතුව ඊට පස්සේ සමහරට ඒ වගේ කුරුල්ලෙක් පුංචි කාලේ ගමේ දැක්කනම් ඒ කුරුල්ලත් මතක් වෙලා ගමට හිත ගිහිල්ලා ගමේ පුංචි කාලේ කරපු දේවල් සෙල්ලම් කරපු දේවල් අම්මගේ උපුල හිටු පිටි කොහොම මතක් වෙන පුළුවන්. ඒ දේ ලොකු ගමනක් යන්න පුළුවන් හිතකද. ඉතින් ඒක ප්‍රපංච කරනවා කියලා සාමාන්‍ය විදියට කිව්වම සරල විදියට ප්‍රපංච කියන වචනේ තේරුම් ගන්න මෙතන දන්න අය ඇත්තේ ඔක්කොම. නමුත් ඒකද මේ ප්‍රපංච කරනවා කියලා කියන්නේ සාමාන්‍ය විදියට. අපි වැඩිපුර සූත්‍රයේ පැහැදිලි කිරීමුන් කීට මෙහා ගියත් කොහොමද මේකද ප්‍රපංච කරනවා කියන එක කියන්නේ?
ඔව් ඒ ප්‍රපංච කිව්වහම ඒ කියපු ටිකක් අයිති. ඒ කියන්නේ අපි දැන් දෙයක් හදාගත්තට පස්සේ ඒකට ඇලිලා ගැටිලා දිගින් දිගට තව තව සිත් හදා යනවා. ඉතින් ඒ වගේම එතෙන්දී අපි හැමෝම පිළිගන්න දෙයක් මොකක් හරි අරමුණක් කරගෙන ලෝභයෙන් හරි දේශයෙන් හරි දිගින් දිගට හිත් හදනකොට මේවා ඉතින් කර්ම දුක සකස් වෙනවා. ඒ වගේ දේවල් දැන් හුඟක් වෙලාවට අපි උත්සාහ කරන්නේ මේ රාග ද්වේෂ දුරු කරන්න, ඇලීම් ගැටීම් දුරු කරන්න. හැබැයි ඒකේ දැන් අපි මේ සූත්‍ර බැලුවොත් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ දිගින් දිකට යන එක නවත්තන්නත් වැඩපිළිවෙලක් පෙන්නනවා. මේක මූලිකව හටගන්න හැටි කියන්න තැනත් මේ වරදක් පෙන්නනවා. එතනින් අපිට මිදෙන්න වැඩපිළිවෙලක් පෙන්නනවා. ඉතින් ඒ ප්‍රපංච කියන්නේ දිගින් දිගට රැවටි ගියත් ප්‍රපංච මූලිකව රැවටුණත් ප්‍රපංචයක් කියලා තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රය මතක් කළොත් හැමෝම දන්න කොටසක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඊළඟට පස්සපච්චය වේදනා යම් වේදේති තම් සංජානාති යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් ප්‍රපංචේති. අන්න එතෙන්දි තමයි ඔය මුලින්ම ඔය ප්‍රපංචේති කියන එක එන්නේ. ප්‍රපංච යම් විතක්කේති තම් ප්‍රපංචේති කියන තැන තේනවා. යමක් විතක්ක කරයිද ඒකම තමයි ප්‍රපංචය. එතකොට මේ ප්‍රපංච දිගින් දිගට යන හැටි තමයි අර ප්‍රපංච සංඥා සංකා සමුදා චරಂತಿ කියලා අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤයේසු රූපේසු. එතකොට චක්කුඤ්ඤය වූ යම් කිසි රූපයක් අතීත අනාගත පච්චුප්පන්න විදිහට ඒකේ දිගින් දිගට යන්න පුළුවන්. වැරයන් විතක්කේති තම් ප්‍රපංචේති. යමක් විතර
එතකොට කියන්නේ කොපීමක්ද යම් කිසි දෙයක් විතක්ක කරන තැනකටපත් වුනොත් ප්‍රපංචයේ හේතුඵලයක් හැටියට සිද්ධ වෙනවාමද?
ඔව්. ඒ කියන්නේ ඒ ආරකේ හැටියට ඉතින් යම් විතක්කේදී තම් ප්‍රපංචේදී. යමක් විතරක කරයිද ඒකම තමයි ප්‍රපංච. ප්‍රපේ විතක්ක
කියන එක තමයි වෙලා. ඔව්. අද සල්වර් අද ඉතින් අපි මේ අමගේ ස්වාමීන් වහන්සේ කියන්නේ නැතුණා ඊපස්සේ මම ඒකෙන් නිකන් මේ බොහොම ප්‍රයෝජන ගන්න බලන උඩපැනපැන ප්‍රශ්න අහනවා. මොකද මේ ස්වාමීන් කියන්නේ පාන්ස කියන කෙනෙකුට ගෞරවයෙන් ප්‍රශ්න අහන්න අඩු වෙන්නේ. ඉතින් ඔබ වහන්සේට ගෞරවයෙන් නැතුව නෙමෙයි ඔබතුමාට. නමුත් මේ
හොඳයි හොඳයි මම ඒකට හරිම කැමති. ඔබතුමාට ඔබතුමා විතරනේ අනිත් අයත් අහනවා නම් බොහොම හොඳයි.
අපි දැන් තීරණයක් ගැති කරගත්තා. යම් විතක්කේති තම් ප්‍රපංචේති කියලා. එතකොට කිසියම් විතක්කයක් සිදු වුණාද එතන ප්‍රපංචයක් සිදු වෙන්න පුළුවන් කියන එක. එහෙමනම් විතක්කයක් කියන්නේ මොකද්ද?
විතක්කයක් කියන්නේ යම් කිසි අර හිතන තර්ක කරන විදිහට එහෙම යම් කිසි දෙයක් ගැන හිතන ගතියමනේ විතක්කය කියන්නේ නේද? යම් සංජානාති තන් විතක්කය. යමක් අඳුනගනීද අන්න එතන ඒක ගැන විතර්ක කරනවා. හඳුනාගත්තු එක. ඉතින් මේක Tamanටම එක එක උදාහරණ දදා බලන්න පුළුවන්. මේ මේකේ මූලිකව මතක තියාගන්න මේ කතා කරන්නේ අපේ ආයතන 6 ගැන.
ඔය ඒක තමයි ප්‍රොබ්ලම නෑ. මේ මේක පොඩ්ඩක් මේ පොඩ්ඩක් හාරලා බලන්න කිව්වා කියනවා වගේම අපි Taman අපිටම යොදාගෙන හාරගෙන බලන්න ගිහිල්ලා පොඩ්ඩක් වැරදිලා මේ 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 පෞගි දවස් දෙකේ මේ කෙනෙක් එක්ක කතා කරලා පොඩ්ඩක් වැරදිලා මේ ඉන්න තැනක් ඉඳන් මම ඒක මතු කළේ. ඉතින් දැන් මේ ඒක මම ඒ වැරදිච්ච පැත්තටම යන විදිහට ප්‍රශ්නේ අහන්නම්. එතකොට අපි හදා ගන්න පුළුවන් ඒ දේ ඉඳ. එතකොට දැන් විතක්කේති සම්ප්‍රපංචිත කිලින්ක දැන් ඔබතුමා කිව්වා. එතකොට විතක්කයක් සිදු වෙනවා සංඥානති තං විතක්කේති නේද? එතකොට සංඥාවෙන් යමක් හඳුනා ගත්තාද විතක්කයක් සිදු වෙනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ සංඥාවක් ඇති වූ තැන විතක්කයක් සිදු වෙනවාමයි කියන එකද? එහෙම වෙන්න බෑ අර විදිහට නම් නේද?
ඔව් ඔව් ඔව්. මේ විදිහට තමයි.
ඔය කියන්නේ යම් සංඥාවක් සිදු වුණා නම් එතකොට මේ විතක්කයක් සිදු වෙනවා. ඔව් නේද? එතකොට
සංඥාවක්
ප්‍රශ්න විතක්කේ. ඔව් එතකොට මෙහෙම මෙතෙන්ට අපි යමුකෝ. ඔන්න දැන් මම මේ අභිධර්මයේ ඉගෙන ගත්ත එක කොයි එක පුංචිම දෙයක් විතරක් ගන්නවා. අර අපි අහලා තිනවනේ මේ මේ සර්වචිත්ත සාධාරණ චෛතසික හතක් කියලා නේද? ඕනෙම සිතක තියෙන චෛතසික කියලා හතක් තියෙනවනේ. එතන තියෙනවා සංඥාව. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීතන්ජේ කියන්නේ මම මොනවද කියන්නේ. එතකොට එතන සංඥාව තියෙනවා චෛතසිකක් ඇතුළත. එතකොට එහෙමනම් හැම සිතකම විතක්කයක් සිදු වෙනවද? එතකොට හැම සිතකම විතක්කයක් සිදු වෙනවා නම් ඒ ප්‍රපඤ්ඤයක් එතන සිදු වෙනවනේ හැමතැනම. එහෙම ගන්නකොට ප්‍රසං වෙන්න ඕන තැනක්ද මෙතන?
ඔව් දරුවත මහත්තයා දැන් මම ඕක මම පොඩි වෙන අප්‍රෝච් එකක් ගන්නම්. අභිධර්මය ගත්ත ගමන් අපි මේ අභිධර්මය ගැන මූලික අදහසක් තියෙන්න ඕන කුමක් සඳහාද අභිධර්මය කියන එක. ඉතින් ඒක මම අර බොහොම මේ අර එකින් එක වචන යනවට වඩා දැන් අභිධර්මය අපිට සමරයිස් කරන්න පුළුවන් රූප, චිත්ත, චෛතසික, නිබ්බාන. ඔය ටිකනේ එහාට මෙහාට කරගෙන කරකී වර්ග කර කර ලකුවට යන්නේ. එතන කෙටියෙන් ගත්තෝ සංකත ධර්ම ටිකක් තියෙනවා, අසංකත එකක් තියෙනවා. සංකත ටික තමයි මොනවාද? රූප, චිත්ත, චෛතසික. අසංකත වෙන්නේ නිබ්බාන. එතකොට මේ අභිධර්මය උදව් කරගන්න ඕන මොකටද? සංකතයේ සිට අසංකතය දක්වා. ඒක තමයි අරමුණ වෙන්නේ. එයානේ අපි හැමෝගෙම දහමේ මූලික අරමුණ වෙන්නේ නිවන් අවබෝධ කිරීමනේ. ඉතින් නිවන් අවබෝධ කිරීම අභිධර්මයෙන් ගත්තොත් නිබ්බාන කියන්නේ අසංකත. මොකද්ද අසංකත කියන්නේ? සකස් වෙන්නේ නැහැ. ඒයි සකස් වෙන්නේ නැති හේතුප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. අපි පටිච්ච සමුප්පාද පැත්තෙන් ගත්තොත් සමුදය කියන එක යෙදෙන්නේ නැහැ. එතකොට සමුදය තිබුණොත් තමයි ඵලය. එතකොට සමුදය යෙදුන්නේ නැත්නම් එහෙනම් ඵලයක් ගැන කතා කරන්න බැහැ. ඒකෙදි තේරුම් ගන්න දැන් රූප, චිත්ත, චෛතසික කියන ඒවා සේරම සංකත ධර්ම. සංකත ධර්ම කියනකොට ඒවා ලෝකෙට අයිති. ඒක ලෝකෙන් එතර වීමේදී ආර්ය දර්ශනයේදී තේරුම් ගන්න ඕන මේ Nirodha කියන පැත්ත. දැන් අර පටිච්ච සමුප්පාද කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒතරයි. ඒ ඉමස්මින් අසති ඉදං නහෝති කියන තැන නිරෝධේ ඥානය කියන එක යෙදෙනවා. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට මේ දුක්ඛේ ඥානයයි සමුදේ ඥානයයි. ඒ පටිච්ච සමුප්පන්න බව දැකීමමයි ධර්මය දැක්ක වෙන්නේ. ඉතින් මෙතන අර අපි චිත්ත හරි චෛතසික හරි මොකක්ද අනිත්‍ය රූප වලින් මොනවා හරි කතා කරන්න ගිය ගමන් ඒක ලෝකෙට අයිති කියන එක තේරුම් අරන් කතා කරන්න ඕන. ඔය සිත් වර්ග කර මොනවයින් කියන්න ගියත් චෛතසික වලින් කියන්න ගියත් ඔය විස්තර කිරීම ලෝකෙට අයිති. මෙතෙන්දි මම මතක් කරනවා දැන් අර මූලපරියාය සූත්‍රයේදී වගේ පෙන්නනවා මේ දැන් අපි නිවන අසංකතයි කියුවට අපේ මට්ටමට නිවන අසංකත නැහැ. මොකද මේ මූලපරියාය සූත්‍රයේ පැහැදිලිව පෙන්නනවා මේ පුතග්ජනයා නිවනත් මඤ්ඤණාවක් කරගන්නවා කියලා. අර පඨවිය මඤ්ඤණාවක් කරගත්තා වගේ නිවනත් මඤ්ඤණාවක්. ඒකේ මඤ්ඤණාවේ ඉඳන් නිවන ගැන කතා කරද්දී ඔකේ හරිම අදහස ගන්න අමාරුයි. මොකද අපි ලෝකෙට අයිති දේවල් වලට සාපේක්ෂව තමයි නිවන කතා කරන්න හදන්නේ. දැන් නිවන කියන එක තේරුම් ගන්න ඕන කිසිම දෙයක් සකස් නොවන ගතිය නහෝති කියන ධර්මතාවය. එතෙන්ට මම ඔබතුමා අහපු ඉඳ මේ අතන දැන් මදුපිණ්ඩික සූත්‍රයේ ළඟ තියවර ඒක තමයි. දැන් ඔය මුලින් යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති. ඒ ටික විතරක් දින ඊට කලින් එකටත් යන්න ඕන. වේදේති යම් වේදේති තං සංජානාති. වේදනාවක් තිබුණොත් අනිවාර්යෙන්ම අඳුර ගැනීම තියෙනවා සංජානනය. සංජානනය තිබුණොත් විතක්කේ තියෙනවා. විතක්කේ තිබුණොත් ප්‍රපංචේ තියෙනවා. ඒක කාටවත් මග නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක මදුසින්දේක සූත්‍රයේ හරිම පැහැදිලි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. එතනින් පස්සේ ටික ඉතින් ප්‍රපංච දක්වාම යනවා. එතන මැද නැවැත්වීමක් ගැන ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. මේක ඊළඟ කොටසත් කිව්වොත් මේක පැහැදිලි වෙයි. ඊළඟ එකේ කියන්නේ ඔය ප්‍රපංච මේ ප්‍රපංචය වලට කලින් මේ පස්සය ඇති වෙන හැටි කියනවා. පස්සය ඇති නොවන හැටි කියනවා. එහෙම නැතුව විතක්කේ නැවැත්වීමක්වත් සංජානනයෙන් නැවැත්වීමක්වත් වේදනාවෙන් නැවැත්වීමක්වත් පස්සෙන් නැවැත්වීමක්වත් නෙවෙයි එතන සඳහන් වෙන්නේ. ඒකට ඒ ඊළඟ ඡේද දෙක බැලුවොත් මද්දපින්නික සූත්‍රය ඒ ආයතනයකට අදාළව මේ මං කියපු ඉමස්මින් සති ඉදං හෝති ධර්මතාවයයි ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය බොහොම ලස්සනට පැහැදිලි කරනවා. කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව හොඳට පැහැදිලි කරනවා. ඉතින්නේ ඒක නොයි මූලික කරුණු ටික මං හිතන්නේ ඔළුවේ තියාගෙන දහම හෙව්වොත් පැටලි විදි යති වෙන ගතිය ගොඩක් අඩු වෙනවා කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මොම්පින් ප්‍රොබ්ලම් වත් නේ හොඳයි. මම අර අර විදිහට අහපු නිසාම මම හිතන්නේ මේ මම කලින් ම කිව්වා ඒක අපි කියන නම කෙනෙකුට එක්ක කතා කරන පුද්ගලික ධර්ම සාකච්ඡාවක් නෙමෙයි. මේ ඔයගේ පැත්තකට ගිහිල්ලා උතුන පොඩ්ඩක් ඉර වෙන ගතියක් ඇවිල්ලා පස්සේ කොහොම යන්න පුළුවන්. ඉතින් ඔය මම හිතනවා ඒක ඔයගේ කල්පනා කරන එක හොඳයි කියලා වැරදුනාට. ඉතින් මේ එහෙම ගියා ඊට පස්සේ ඒක පොඩ්ඩක් ඔයාලා බලනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක්ම පැහැදිලි කරලා දුන්නා මේ ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද මේ ප්‍රපංචයක් කියන්නේම අකුසල ධර්මයක්. මොකද මෝහය ඇතුව සිද්ධ වෙන දෙයක්. එහෙමනම් එතන ප්‍රපංචයක් හැම සිතකම තියෙන්නේ නැහැ. තියෙනවා නම් තියෙන අකුසල සිතක පමණයි. එතකොට අර සංඥාවක් කියන දේ ඉතින් අපි ධර්මික කරත් නැතත් සාමාන්‍ය කෙනෙකුට හරියට තේරෙනවනේ සංඥාවක් කියන දේ ඕනම සිතක තියෙනවා කියලා. එතකොට සංඥාවක් තිබුණ පමණින් ප්‍රපංචයක් වෙනවා කියලා එහෙම ගන්න බෑ කියලා ඒ විදිහට හිතුවම අර අකුසල සිතක දෙනකොට පමණයි ප්‍රපංචය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් හැබැයි මෙතෙන්දි මේ පැහැදිලිවම කියන්නේ අර කොළඹ මහත්මයා මතක් කරා වගේ
මම එකඟ වෙන්නේ නැහැ.
දැන් ඉන්නේ ඔබතුමා මම පොඩ්ඩක් ඔබතුමාට උමෙන් නම් ඔබතුමා කිව්වා වගේ මං හිතන්නේ මම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඔබතුමා කිව්වා වගේ මේකේ දැන් අපි පෙරපදේ තියෙන්නේ තං වේදේති තං සංඥාන්ති කියලා නේද? ඒ කියන්නේ වේදනාවක් ඇති වෙන තත්වයට ගියාම මම මේක මම හිතලා කියනවා නේ ආම්ස කෙනෙක් කිව්ලා නෙමෙයි. එතකොට
සංවේදේති සංසංජානති.
එහෙම තමයි. සංවේදේති පසු වෙලා යං වේදේති සංසංජානති. ඒ කියන්නේ කිසියම් වේදනාවක් ඇති වුණා නම් වේදනාවක් ඇති වෙනවා කියලා පොකලි මාත්‍රා මෙතෙන්දි කියන්නේ වේදනාවක් ඇති වෙනවා කියනකොට අර හුඟක් මේ චිත්ත විදි ගිහිල්ලා අර මම වෙලා දැන් මේ දැන් වේදනාවක් බවට මේක පත් වෙන ඒ தත්ත්වේ වේදනාවක් ගැනද මේ කියන්නේ. නැත්නම් අපි දන්නවා මේ වේදෙය කියලා අපි කියන්නේ මේ කිසියම් සෙන්සේෂන් එකක් කියන මට්ටමද නැත්නම් ඊට එහාට ගිහිල්ලා මේක සුඛ දුක මට්ටමට පත් වෙච්ච තැනක්ද කියලා. ඉතින් එහෙම තැනකදී ඇති වෙන වේදනාවක් නම් ඒ හේතුවෙන් ඇති වෙන සංඥාව නිසා ප්‍රපංචයක් ඇති වෙනවා කියන එක හිතා ගන්න පුළුවන්. මොකද ප්‍රපංචයක් කියන්නේ අකුසල කර්මයක් නිසා, අකුසල ධර්මයක් නිසා. ඉතින් එහෙම ඒ වගේ දෙයක් තමයි මේ මේ මතුවෙලා මම මේක ඉස්මතු කරේ. ඔබතුමා දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා මේ මම කියන්නේ හදලා නැවත කරුණාකර මම ඔබතුමාට යොමු වෙන්නම්. ඊගමම කියන්න ප්‍රපංචයක් කියන එක මම අකුසල ධර්මයක්මයි කියලා මම කියපු එකත් ඔබතුමා කල්පනා කරන විදිහට හරිද වැරදිද කියලා ඒ රන්සර්මයි.
නෑ ඒකට මම එකඟ වෙන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඉතින් මේවා ඉතින් එක එක මත තියෙන්න පුළුවන්. එහෙනම් දැන් මම නම් ඒ කියන්නේ ත්‍රිපිටකයට මුල් තැන දීලා එතනින් තමයි රිෆර් කරනවා නම් රිෆර් කරන්නේ. අපි ඊට
පස්සේ මොන කොටසද එකඟ වෙන්න අමාරු කොපියමත්
අර ඔබතුමා දැන් කිව්වේ අකුසලයක් විතරයි කියලා ප්‍රපංචය. දැන් ඒකට ඔව් ඒකට මම එකඟ වෙන්නේ නැහැ. මොකද ප්‍රපංචය දැන් ඔය පැහැදිලි කිරීම මට හිතෙන විදිහට මූලික ත්‍රිපිටකයෙන් ආපු එකක් නෙවෙයි. ඊට පස්සේ තියෙන අටුවා හරි ටීකා හරි පස්සේ ලියවුන පොත්වල පැහැදිලි කිරීම වල එන එකක් වෙන්න ඕන. මම වැරදි වෙන්න පුළුවන් ත්‍රිපිටකේ කොහෙ හරි තියෙනවා නම් ඒක දෙන්නලා දෙන්න. මේ දැන් අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ඔය දැන් සමහර ඒවා විශේෂයෙන් අභිධර්මයේ ඉගෙනගෙන මේක හොයන්න යනකොට මතුවෙන ගැටලු ගොඩක් තියෙනවා. අර මං මුලින්ම මතක් කළේ ඒකයි. මේ මූලික කරුණ අමතක කරලා මේක හොයන්න ගියාම එක එක කෑලි ඉතුරු වෙනවා. කෑලි ඉතුරු වෙන්න එක තැනක් තමයි අපි රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන රහතන් වහන්සේ ගැන විස්තර කරන කොටසක් තියෙනවා. ඉතුරු ටික රහතන් වහන්සේට ඉති නැහැ කියලා විස්තර කරන කොටසක් එනවා. ඉතින් මෙතන මේ අර මූලික වැරද්ද මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. දැන් ඔබතුමා මතක් කරන්න හදපු ඔය වේදනාව ගැන කොටස වුණත් ඉතින් අපිට තියෙන වේදනාවක් තියෙනවා, රහතන් වහන්සේට තව වේදනාවක් තියෙනවා. ඒ දෙකක් කියලා කියන්න වෙනවා. ඒකට අපිට තියෙන වේදනාවයි තමයි අර සුඛ දුක්ඛ දුක්ඛම සුඛ තියෙන්නේ. රහතන් වහන්සේගේ එහෙම නැහැ කියලා කියන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ එක එක කරුණු වෙන්නේ අර මට හිතෙන්නේ ඔය ධර්මයේ මූලිකම කොටස. ඒක මූලිකම කිව්වට දැන් තව පැත්තකින් කිව්වොත් ආර්ය දර්ශනය. ලෝකෙට අයිති දර්ශනයෙන් ආර්ය දර්ශනය වෙන් කරන තැන තේරුම් ගැනීම අඩුවක් විදිහට තමයි මට ඕක පේන්නේ. එතකොට අර ප්‍රපංච ගැන කියන්න ගියාම ඒක අකුසලයට විතරක් දානවා ප්‍රපංචය. කුසලී ප්‍රපංච නැහැ කියලා. ඉතින් මට නම් මන් දන්න ධර්මයේ හැටියට නම් ඒ කුසලය ප්‍රපංචයක් තමයි. ඒක අකුසල විතරක් ප්‍රපංචයක් නෙමෙයි. මොකද ප්‍රපංච කියනකොට දැන් අර සූත්‍රේ ගත්තේ අතීත අනාගත පච්චුප්පන්න කියන තැන කිව්වොත් අනිවාර්යෙන් ප්‍රපංචයක්. ඒක කුසල්ද අකුසල්ද කියන කතාවක් නෙවෙයි. එතනින්ත් ඒක පැහැදිලියට මම හිතන්නේ ඊට මූලික තැන්වලට ගියත් ඒ කතාවමයි. ඔතන අපිට අපේ ඉතන විදිහට ගොඩාක් අයට සිද්ධ වෙන්නේ අර කර්මඵල ගැන කතා කරන එකයි ආර්ය දර්ශනය එකක් කරගන්න යනවා. මේ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා කියන එකත් මතක් කරගන්න ඕන. සම්මස්සකතා සම්මාදිට්ඨිය එකක්, මේ ආර්ය සම්මාදිට්ඨිය එහෙම නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක තව එකක්. ඒක කම්මස්සකට සම්මාදිට්ඨිය ලෝකිතයි කී චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් තමයි ලෝකෙන් එතර වෙන මාර්ගය පටන් ගන්න. ඒකට ඒක ආර්ය දර්ශනය. ඒකට අපි මේ ලෝකිතයි සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨියට යනකොට බොරුකක් වෙනවා. එකකට එකක් සාපේක්ෂයි. අපි නියත නිත්‍ය දෘෂ්ටියට සාපේක්ෂව කම්මස්සකට සම්මාදිට්ඨිය හොඳයි. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව මේක වැරදි. එතකොට අපි ලෞකික සම්මාදිට්ඨිය කියන එක ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව ඒක වැරදි. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට එතෙන්ට ලෞකික සම්මාදිට්ඨියව සම්බන්ධ කරන්න ගියොත් ඔය සවුල සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කර්මඵල දාගන්න ගියොත් එහෙම නේ. ලෝකෝත්තර දර්ශනයේදී ඔන්න එතකොට තමයි ඔය ගැටලු එන්නේ. එතකොට අර වගේ දැන් අපේ සාමාන්‍ය මත තියෙනවනේ රහතන් වහන්සේටත් කර්මඵල දුන්නා. ඔන්න ඔය වගේ කතා දැන් අර දෙක මේ වේර වෙන් කරගන්න නොදන්න කමට සීද වෙන ඒවා. එතකොට ඒ රහතන් වහන්සේ වේදනාවේ ඉඳා ඉතින් ඒ වේදනාව විස්තර කරන්න යනවා මොකක් හරි විදිහකට. එතකොට අපිට ධම නොතේරෙන කමට අපි ධම අපි ගන්න දෙයට ගලපන්න යනවා. එතෙන්දි තමයි මම පොදුවේ කිව්වේ වගේ ගැටලු මතුවෙන්නේ. ඉතින් මේක සාධාරණව ප්‍රපංචයක් නම් ඒකයි කුසල ප්‍රපංච අකුසල ප්‍රපංච කතාවක් නෑ. ඒ කියන්නේ අකුසලයට විතරක් ප්‍රපංච කුසලයට ප්‍රපංච නැහැ කියලා එකක් මම දන්න තරමින් ධමේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. දැන් අපිට නුවණින් හොයන්න වෙනවා මේ සූත්‍රය අපේ මදුපිණ්ඩිකයේදී මේ පටන් ගත්තු විදිහට චක්කොංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා අනේ එතන ඉඳන් මේ පස්සපච්චය වේදනා ස්පර්ශයේ තියනවා නම් වේදනාව තියනවා මොකද එතන දකින්නවන ඉමස්මෙන් සති ඉඳන් හොති ඉමස්මෙන් අසති ඉඳන් හොති කියන සම්බන්ධතාවය පස්සපච්චය වේදනා කියන තැන අපිට තේරුම් ගන්න ඕන පස්සේ තියනවා නම් වේදනාව තියනවා පස්සේ සිදු නැත්නම් වේදනාවක් ගැන කතා කරන්න බැහැ ඉමස්මෙන් අසති ඉඳන් හොති ඒ වගේම යම් වේදේති සංසංජානාති යමක් වෙන්නේද ඒ හඳුනා ගන්නවා. ඒවා ඒ දෙක ඒ කියන්නේ ඒ ලින්ක් එක කඩන්න බෑ. ඒකකට එකක් සම්බන්ධයි. මේ ඇතිකල්ලි මේවි. මේ ඇතිකල්ලි මේවි කියන ධර්මතාවයට යටත්. එතකොට ඉනස්මෙන් සති ඉදං හෝති මේ ඇතිකල්ලි මේවි. ඒක නොහටගන්නේ මේක නොහට ගන්න නම් සමුදය නොය දෙන්න ඕන. ඉමස්මෙන් අසති වෙන්න ඕන. ඉමස්මෙන් අසති දන්න හොති කියන. ඔන්න ඔය ධර්මතාවේ මතු කරගන්න මේ හොඳම තැනක් ඔබතුමා මතු කරපු මදුපිණ්ඩික සූත්‍රය. ඒකට අපි දැන් අතන මුලටම ගියොත් මම හිතන්නේ ඊළඟ ඡේදෙදි පෙන්නනවා ඇස ඇතිකල්හි රූප ඇතිකල්හි චක්කු විඥානය ඇතිකල්හි. ගපාලියෙන් එන්නේ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. මොකද්ද කියන්නේ? පස්ස පඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සති इति තානමේතං විජ්ජති කියලා. පස්ස පඤ්ඤත්තිය පනෝ ගන්නවාය කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා නැත්තම් දකින්න පුළුවන්. පස්ස පඤ්ඤත්තිය පඤ්ඤා පෙස්සති इति තාන මේතං විජ්ජති. එතන පස්ස පඤ්ඤත්තිය පනෝ ගන්නවාය කියන එකක් විද්‍යමාන වෙනවා. එතනින් හිතුවොත් මං හිතන්නේ ඔක විසඳ ගන්න පුළුවන් වෙයි ටිකක්. පෙරවන් සර්ණයි.
පෙරවන් සර්ණයි කපේ මාධ්‍යම් බොම්පින් කතා කරන කමල් මහත්මිය ඔබතුමා යමක් කියන්නේ නැද්ද කතා කරන්න?
දෙරුවන් සරණ හැමෝටම. එතෙන්දි මම තව දෙයක් කියන්න කැමතියි. දැන් කම්මස කතා කම් සම්මාදිට්ඨිය ඇති කල්හි අවිද්‍යාව තියෙනවා. එතකොට ඒ වෙලාවේ කුසලයක් කරත් ඒකෙත් අවිද්‍යාව තියෙනවා. එතකොට ප්‍රපංචයක් ඇති වෙන්නේ නැහැ කියලා හිතන්න බෑ. ඒක කියන්නේ කතා කරන්නේ.
හොඳයි. හොඳයි. මේ මම යෝජනා කරනවා හැබැයි කල්‍යාණ මිත්‍රයන්ට අපි දැන් අද කතා ගන්න දේවල් කියවෙන දේවල් පවා මේ තමයි අපි අතර නොවේ තව ඔයගොල්ලෝ නේද මම නම් ඉතින් හොයනවා මොකද මේ එතකොට හරි ෂෝක් නොවනකොට වැරදුනත් හරි ශනිකත් දැන්නා මොකද ලොකු එක්සයිස් එකක් උඩට දීලානේ එහෙම නේද කොක්ලි මහත් මේ වැරදුනත් හොඳයි හොයනකොට ඉතින් මම මේ තව තැනකට කොක්ලි මහත්මයා මේ මම මොකද ප්‍රපංච පැත්තෙම මම ඉන්න අර එක සූත්‍රයකට වඩා අද ඒ නිසා මම මේ තව එක සූත්‍රයකින් පුංචි කැලලක් යොමු කරලා ඔතුවාගේ පැහැදිලි කිරීමක් තව දුරටත් ඉල්ලන්නම් මේක මේ අර අනුරුද්ධ සූත්‍රයේ අනුරුද්ධ සූත්‍ර කිව්වට තියෙනවා ඔබතුමාට මතක ඇති අර මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කිසියම් සිටිවිල්ලක් ඇවිල්ලා ඒක බුදුහාමුදුර දැකලා ඇවිල්ලා කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ මහා පුරුෂ චිත්ත හතුණා කියලා නේද ඒක ඒ කියන්නේ මම කියන්නේ උන්වහන්සේට ට්විච් අදහස් තමයි මේ මේ තථාගත ධර්මය අල්පේච්ඡා හටයි මේ ධර්මය මහේච්ඡාට නොවේ ඊගාවට මේ ධර්මය අසන්තුෂ්ටයට නොවේ මේ ධර්මය සන්තුෂ්ට පුද්ගලයාටයි ඔය විදිහට කියනවනේ ඊගාවට මේ ධර්මය කාය චිත්ත උපදිවිවික්තයන්ගෙන් ප්‍රවික්ත හිතත්තෙකුටයි එහෙම නැත්නම් මේ ධර්මය සංගණිකාවාමයටයි කෙනෙකුට නෙමෙයි කියලා ඔය විදිහට කියනවා. ඊගාට තව කියනවා මේ ධර්මය පටන් ගන්නාලද වීර්ය ඇති කෙනෙකුටයි මේක කුසිතිතයට නෙමෙයි කියලා. ඊගාට තව කියනවා මේ ධර්මය සත්‍ය සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහිය ඇති කෙනෙකුටයි මේ ධර්මය මුලා වෙච්ච කෙනෙකුට නෙමෙයි කියලා. ඊළඟට කියනවා මේ ධර්මය එකඟ සිත් ඇති කෙනෙකුට එහෙම නැත්නම් සමාහිත සිත් ඇති කෙනෙකුට මේ ධර්මය අසමාහිත සිත් ඇති කෙනෙකුට නෙමෙයි කියලා. ඉතින් ඊගාට තවදුරටත් තියෙනවා මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥයාට නොවේ කියලා. මෙහෙම හිතුනම මේ බව ඈත දුරක වෙනත් තැනක හිටපු තථාගතයන් වහන්සේ දැකලා ඒ ගැන හිත සතුටු වෙලා විතාශනකින් එතෙන්ට වැඩම කළා කියනවා අනුරුද්ධ ඔබතුමා මේ ඉතාමත් බලවත් චිත්තයන් ඇති කරගත්තේ කියලා ඒ ගැන බොහොම පැහැදිලා ඒ කිව්ද ඔක්කොම අනුමත කරලා ඉවරලා මම කිතින් කියන්නේ කියලා උන්වහන්සේ කියනවා එහෙමනම් අනුරුද්ධ ඒ ඔබ කියපු හතට අමතරව මේ අටවෙනි මහා පුරුෂ විතර්කයේද හිතන්න කියලා. ඒ අටවෙනි පුරුෂ එක ඇද්ද කියන්නේ කොග්ලි මහත්මයා මේ ධර්මය නිෂ්ප්‍රපඤ්ඤ සංඛ්‍යාත නිවෙනෙහි අල්ලා උදේ. මේ ධර්මය ප්‍රපඤ්ච සංඛ්‍යාත පුද්ගලයාට නොවේ කියලා. ඕකත් අපිට යොදා ගන්න පුළුවන් මේ ප්‍රපඤ්ච කියන එකේ තේරුම් ගන්න. කොහොමද මේක සම්බන්ධ කරගන්නේ
පොකල් ගමහත්මයා? ඔව් ඒ කියපු ටික හරි වටිනවා ඇත්තටම නේ මට මතක නෑ ওই සූත්‍රය ඔබතුමා කියපු හින්දා ඒ කියපු සේරම අහගෙන ඉන්නකොට ඉතින් මට හිතුණා අර මුලදී කිව්වේ දැන් මේක Taman දන්නවා කියලා හිතුවොත් නම් මේ දහම දකින්න බෑ අපි හැම තිස්සෙම අපි නෙවෙයි දන්නේ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ කියන තැනින් හොයන්න වෙනවා. මොකද අපේ සාමාන්‍ය පුරුද්ද තමයි අපි මොකක් හරි අහපු ගමන් අපි දන්න ටිකට ගලපනවා ගලපෙනවා නම් හරි නැත්නම් වැරදි. ඒ දහමෙන් නිතරම වෙන දෙයක්. අපි මෙච්චර කල් දන්න ටිකට ගලපෙන කාගේ හරි දේශනාවක් අහන්න ගියත් ඕකම තමයි වෙන්නේ. තමන් හදාගෙන ඉන්න ටිකට ගැලපෙනවා නම් හරි ෂෝක් බන කියලා ඒක අහන්න හිතෙනවා. ඊළඟට මේ නොගැලපෙන දෙයක් කියපු ගමන් සමහරට හිත ඇතුලේ ගැටීමක් එනවා. ඔව්ව වැරදි, ඔව්ව බොරු. ඉතින් මේ දෙකම අර විවෘතව දහම අහන්න තියෙන ගතිය නැති කරනවා. ඒකේ මං හිතන්නේ දැන් ඔබතුමා අන්තිමට කියපු මහෝපදේශී ඔක සියුම් විදිහට තියෙනවා මේ ප්‍රපංච සම්බන්ධ කරලා. ඒ නිසා තමයි මේ ඔබතුමා මුලින්ම අහපු ප්‍රශ්නේ හරිම වැදගත් වෙන්නේ ප්‍රපංචය කියන්නේ මොකද්ද? ඒත් ඒ ප්‍රපංච කියනකොට මම එක විදිහකට ඒක පෙන්වනවා මේ සූත්‍රයේ මදපින්ඩිකේකේ කිව්වේ අතීත අනාගත පච්චුප්පන්න කියන්නේ තුන් කාලෙට අහු වෙලා නම් ඉතින් ප්‍රපංචයක්මයි යෝකයි කොච්චර තර්ක කළත් වැඩක් නැහැ ඒක ප්‍රපංච මතම කෙරෙන දෙයක්. ඒකම මං කැමති තව ටිකක් එහාට ගෙනියන්න. උන් කාලේ වගේම ඒ කාල තුන අපි දන්නවනේ අර 11 ආකාරයක් රූපස්කන්ධය හරි වේදනාස්කන්ධය හරි පනවන 11 ආකාරයක් තියෙනවා. ඒකෙන් එක කොටසක්නේ ඔය අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন. ඒ වගේම දුර ළඟ වෙන්න පුළුවන්. අයිජත්ත බහිද්ද වෙන්න පුළුවන්. හීන ප්‍රනීත වෙන්න පුළුවන්. ඕලාරික සියුම් වෙන්න පුළුවන්. ඔය 11න් මොකකට හරි අහු වුණා නම් ඒක ප්‍රපංචයක් තුලමයි ඉන්නේ. තව විදිහට කිව්වොත් මේ ලෝකේ හදාගෙන ලෝකෙට අහු වෙලා. ඉතින් මේකේ ওই ටික ලස්සනට පැහැදිලි වෙනවා. අර සමිද්දි ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. සමිද්දි පඤ්ඤා. ඒ කියන්නේ සමිද්දි ලෝක පඤ්ඤා සූත්‍රය කියනවා. සමිද්දි හඳුර ලෝකය ගැන ප්‍රශ්න කරනවා. මේ ලෝකය ලෝකය කියන උපමනකින්ද මේ ලෝකය පැනනෙන්නේ? ඊළඟට දුක දුක කියනවා කොපමණකින්ද දුක පැනවෙන්නේ? ඊළඟට සත්‍යය සත්‍යය කියනවා කොපමණකින් සත්‍යය පැනවෙනවද? මායයා මායයා මාරෝ මාරෝති උච්චති. මායයා මායයා කියලා කියනවා කොපමණකින් මායයා පැනවෙනවද? මේ සේරටම බුදුරජාණන් වහන්සේ මේක සූත්‍ර හතරක තියෙන්නේ. මම මේකට එකතු කරලා ගත්තට ඒ හැම එකේම දෙන උත්තරේ තමයි ඇසැතිකල්සි ලෝකේ ඇසැතිකල්හි දුක ඇසැතිකල්හි සත්‍ය ඇසැතිකල්හි මාර්ගය. එබැවින් රූප ඇතිකල්හි ලෝකේ රූප ඇතිකල්හි දුක විදිහට අර හතර කියනවා. ඒ කියන්නේ මේවා ප්‍රපංච බව තේරුම් ගන්න ඕන. අපිට මේ ප්‍රපංචයක් ඇති වෙන්නේ මතක තියාගන්න ආයතනයක් තිබුණා. අදපින්දික සූත්‍රයේ. ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කුඥාන ඇති කල්ලි ওই ටික සිද්ධ වෙනවා. කන ඇති කල්ලි රද්ද ඇති කල්ලි සෝත විඥාන ඇති කල්ලි ඒ සේරම සකස් වෙලා ඉවරයි. අර ඔබතුමා අර විතක්කෙන් සංඥාවෙන් කියපු දේ මං කියනවා මේ පස්සේ තියෙන මූලික කරුණු තුන. අජ්ජත්ත බහිද්ද විඥාන ඇතිකල්හි හරි තේරම වෙලා ඉවරයි. ඒකයි කියන්නේ චක්කුස්මින් සරි රූපේ සරි චක්කු විඥානේ සති. පස්සපඤ්ඤත්තිය පනව ගන්නවා කියන එක විද්‍යමාන වෙනවා ওই තුන ඇතිකල්. ඒක විද්‍යමාන නොවෙන්නේ මොනවාද? චක්කුස්මින් අසති රූපේ අසති චක්කුඥානේ අසති කියන තැනදී තමයි පස්සපඤ්ඤාත්‍ය පඤ්ඤාපේසති इति නේතන්තානං විච්ඡති. වෙන දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ කියන කරුණ. ඒකන මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවය හරි ලස්සනට පෙන්නනවා. ඉතින් නස්මින් සති ඉදං හෝති නස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. අපි ධම දැක්කා වෙන්නේ අනෝය පටිච්ච සමුප්පාදි දැක්කොත් කියන කරුණෙන් ම අපිට හොයන්න වෙනවා. එතෙන්ට එනකන් අපි ඉන්නේ එක එක වාදවල එක එක මතවල එක එක දෘෂ්ටිවල. ඉතින් අපිට ඕන විදිහට මේක විස්තර කරන්න යනවා. මූලික පටන් ගන්න තැනටම යනකන් මේක හොයන්න වෙනවා මුලින් තර්කයෙන් හරි මේ සූත්‍රවලට ගලපා බලන්න වෙනවා. ඒ ප්‍රපංච තුල ඉඳගෙන මේක හොයන්න ගියාට ධම තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ අන්තිමට කියපු මහා උපදේශයේ ඒක තියෙනවා. ඒ වයින් මිදිලම මේක බැලුවොත් තමයි ඇත්තටම ආර්ය දර්ශනේ මතු කරගන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගුරු මහත්මයා. මේ සම්බන්ධ වෙන අනිකුත් කල්යාණ මිතුරුන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා සාකච්ඡාව ටික දෙන්න. ප්‍රපංච ගැන මීට කලින් කතා බහ කරලා තියෙනවද? මේ පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවද? තියෙනවා නම් අපිට ඒ සමන් දන්න දෙයක් හෝ තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපිට ප්‍රයෝජනවත් වෙනවා. මොකද තාම පොඩ්ඩක් මම හිර වෙලා ඉන්නේ.
හොඳයි. මම නිකන් මේ සර්ච් කළ බැලුවා කොක්ලේ මහත්මයා ප්‍රපංච කියන ගරුවට මට තව පොඩි සූත්‍රයක් හම්බුණා. මේ කෙත් වැඩි විස්තරයක් නැහැ. නමුත් මේ සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රන්ගේ ප්‍රයෝජනය සඳහා මම කියන්නේ මේ ප්‍රපංච කියන දේ කොච්චර වැදගත්ද කියලා අපි හොයලා බලන්න මේ කතා කරන මාස්කාර දෙකක් වෙනවා කියලා. මම ඒ පුංචිම එකක් හින්දා ඉතාම කෙටින් කියන්නම්. ප්‍රපංචකය සූත්‍ර කියලා එකක් තියෙනවා. මේ උදානපාලි කුද්දකනිකාය අන්ති කුද්දකනිකාය හොඳ සූත්‍ර තියෙන. ඒක දිනා මා විසින් මෙසේ අසන ලදී එක් සමයක් භාග්‍යතුන් වහන්සේ සවැද්නුවර අනේපුරි ආරාමයේ වැඩ වසනසේක ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ ප්‍රපංචයන් සහගිය සංඥාවන්ගේ කොටස්වල ප්‍රහාණය නුවණින් සලකමින් වැඩවුන්සේක් වෙති. විත්තෙන් භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ප්‍රපංච සංඥාවන්ගේ කොටස්වල ප්‍රහාණය දැන ඒ වෙලේ මේ උදන් ඇනුසේක යමකුවට ප්‍රපංචෝත් ඕවිසිං කරනවාද සසර සිටීමත් නැද්ද? සංඥාන සංඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටිවුත් නැද්ද? යමෙක් පලික සංඛ්‍යාත අවිද්‍යාවත් ඉක්මවීද සිව් ඉරියව්වෙන් කල්යවන්න තෘෂ්ණා රහිත වූ ඒ මුනිහට දෙවියන් ලොව දෙවියන් සහිත ලොවද අවඤ්ඤා නොකෙරේ. ඉතාම කේටි සූත්‍රයක් ඒ විදිහට දැක්ක මේ කොග්ලික මහත්මයා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔබතුමා ඉතින් හොඳ වැදගත් දැන් මතු කරනවා. මං දැන් ඔයිඩිය අර මුලම මූලිකම ඔබතුමා මතු කරපු අර අකුසල් විතරද ප්‍රපංච කියන එක හොඳට තේරුම් ගන්න තියෙන දෙයක්. එතන මම දකින්නේ ලෝකයට අයිති ඕන සිතුවිල්ලක් ඕන සංකල්පයක් ඉතින් ප්‍රපංචයක් විදිහට තමයි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ තව විදිහට කියලා අවිද්‍යාවෙන් කරන සංකාරයක් කියන එක. එතන කුසල්ද අකුසල්ද කියන කතාවක් නෙමෙයි. අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනේජ්ජාභි සංකාර ওই જાති තුනම ඉතින් මේ ඔකට අහුවෙලා ඉවරයි. ඒකත් එක්ක තමයි මම කියන්නේ මේක අකුසල් විතරයි ප්‍රපංච කියන එක නෙමෙයි ලෝකෙට අයිති නම් ප්‍රපංච. ලෝකෙන් එතෙර වෙන විදිය, ඒ කියන්නේ ලෝකෙ සකස් වෙන්නේ නැත්නම් තමයි ඉතින් ප්‍රපංච වලට අහුන්නේ නැහැ කියලා කියන්න වෙන්නේ කියලා තමයි මේ මට වැටහෙන විදිහ නම්.
එතකොට ඒ කියන්නේ කොකේ මහත්මයා සමායන මම මෙතනම හාරලා ආන්නේ මොකද තේරුම් නැහැ නේ ඉස්සර ගිල්ල මට තේරෙන්නේ නැහැ. මම අහන්නේ දැන් මට මතකයි අපි මේ සයන්වාසික නන්නෝ කිය මං යන්නම් දන්නයි දන්නවා අපි මේ ලෝඩ්නි සයන්වාසිකවක් අපිට නිතරම කියනවා මේ ලෝකෙට අහුවෙලා ඉන්නේ කියලා. මේ අපි යමක් හඳුනාගෙන කතා කරනකොට උකද මට මතකයි මම හිතන්නේ මාවම පෙන්වන දවසක් කියලා මේ මේ ලලිත් මහත්තයා ඉන්නවා මෙතන කියලා මේ ලලිත් මහත්තයා කියලා මෙහෙම කියනකොටම ලෝකෙට අහුවෙලා ඉවරයි කියලා. ඒ කියන්නේ කෙනෙකු එහෙම නමක් ගමත් සහිතව ඒ කියන්නේ රාතන් වංශ කියන එකක් එක්ක උපරලෝ ගන්න ඕනේ නැහැ. ඒක වෙනම විදියක් නේ. ඒ නමක් ගමක් ඇතුව කියන තැනකින් අපි අඳුනගත්ත එකම. එහෙනම් මම අඳුනගත්තාම මේ මගේ දුව, මේ මගේ පුතා කියලා මේ විදියට අඳුනගන්නේවා සිද්ධ වෙනකොටම නමකින් නමකින් අඳුනගන්න සිද්ධ වෙනකොටම ලෝකෙට අයිති වෙලා ඉවරයි කියලා. දැන් ඔබතුමා කියන්නේ එහෙම මේ විදිහට වෙනකොටම ප්‍රපඤ්ඤය සිදුලි ඉවරයි කියලා නේ. මොකද මමත් ඔතනමයි හිටියේ. ඔතනම හිටපු හින්දා තමයි මම ඔය ප්‍රශ්නේ මේ පෞගි දවසට මේ ටික විශ්ලේෂණය කරේ. තාමත් කරමින් ඉන්නේ. මේ එහෙමද කොකලේ මාත්මය ආදි විදිහට ගන්න තියෙන අපිට.
ඕ එහෙමම තමයි. ඉතින් එතනට වෙනස් අර්ථයක් මට නම් තේින්නේ නැහැ. ඒ ඔය නිසා තමයි මම අර සමෙද්දි සූත්‍ර එකෙත් කිව්වේ ඒක හතර ආකාරයටම ප්‍රපංච අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකය කිව්වත් දුක කිව්වත් සත්‍යය කිව්වත් මාය. ඒ කොහොම කිව්වත් ඉතින් ඔය එකම දේ එක එක ආකාරයට දකින හැටි. ඒ ටික තියන්නේ ඇහැ තියනවා නම්. ඒකට ඇහැ කියන එකත් ප්‍රපංචයක් කියලා තේරුම් ගන්න ඕනේ. නැත්තම් රූපේ තියෙනක රූපයක් කියන එක ප්‍රපංචයක් බවම තේරුම් ගන්න ඕන. රජ්‍යත් කියවත් ප්‍රපංචයක්, බහිද්ද කියවත් ප්‍රපංචයක්. ඔය පටිච්ච සමුප්පාදේන ඕනම වචනයක් අපි අවිද්‍යාව, සංකාරේ, විඥානේ, නාම රූපේ මලායතන පස්සේ වේදනා ඕනම එකක් ඉතින් ප්‍රපංචයක් විදිහට දාන්න පුළුවන්. මොකද ඒවා අවිද්‍යාවෙන් සිද්ධ කරන සංකාර මන්නට ඒ තව විදිහට කිවි. අවිද්‍යාව පච්චය සංකාර ගණයට වැටිලා ඉවරයි අවිද්‍යාව යෙදිලා. දැන් අවිද්‍යාවෙන් හදන ඕන එකක් ප්‍රපංචයක් කියන අදහසින් ගන්න පුළුවන් කියන එක තමයි මේ මට නම් මේ තේරුම් යන ආකාරය පෙරවන් සරණ.
ඔව් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ ප්‍රඥප්තියක් අපි යොදා ගන්නවා නම් කොතන හරි ප්‍රඥප්තියකින් කතා කරනවා නම් එතන ප්‍රපංචය තියෙනවා කියලාද කියන්නේ?
ඒ ප්‍රඥප්තිය කියන්නේ ප්‍රපංචය. පස්සට ප්‍රඥප්තිය ප්‍රඥාපේසදී. පස්සට ප්‍රඥප්තිය තනෝ ගන්නවා. ඒ ප්‍රපංචයක්.
හැබැයි ප්‍රඥප්තිය හේතුඵල ධර්මයට අයිති එකක්ද නැද්ද?
හේතුඵල තමයි. දැන් ලෝකේ ඕන එකක්
හේතුඵල. මොකද්ද ප්‍රඥප්තියට හේතුව? උදාහරණයක් විදිහට කියන්නේ දැන් මම දැන් ඔබතුමාට රවි කියනවා. රවි කියලා ඔබතුමාට දෙන්න මොකද්ද හේතුව?
ඉතින් දැන් ඔබතුමා කියලා මොකද්දෝ ශරීරයක් එළියේ පනෝලා ඉවරනේ ඔබ කියනකොට. ඒකට දෙන නමක් නේ. හතර මහා ධාතුවක් පිහිටෝලා ඉවරනේ. මේ මනුෂ්‍ය ශරීරයක් එතන කෙනෙක් ඉන්නවා. එයාට මෙන්න මේ නම කියමු. ඔක්කොම ඉතින් ගොඩට අහුවෙලා ඉවරයි. ඒක තේරුම් ගන්න බාහිර රූපයක් පිහිටෝනකොටම ඔක්කොම ටික වෙලා ඉවරයි. ඊට පස්සේ ඒකට මොන නම දැම්මද මොකද්ද කියන එක නෙමෙයි. පිහිටෝනකොටම අහුවෙලා ඉවරයි කියන තැන. මූල පරියායකේ ඉන්නේ පටවින් පටවිතෝ මඤ්ඤති කියන තැනට අහුවෙලා ඉවරයි. එතන අපි දැක්කොත් අපිට මේක මඤ්ඤණා වෙන්නේ අපේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැති මනසකට මෙහෙම මඤ්ඤණා වෙන්න බෑ කියන නුවණ આવොත් එහෙම අන්න ඔය මඤ්ඤණාවේ මිදෙන්න උත්සාහ කරනවා. ඒ අපිට ගොඩක් වෙලාවට තියෙන්නේ මේ ප්‍රපංචය ප්‍රපංචයක් විදිහට දන්නේ. දැන් මේ ටික තියනවා මේ ටිකේ වැරද්දන්නේ. මෙතනින් එහාට තමයි වැරද්ද කියලා අපිම සීමාවක් දාගන්නවා. ඒක හොඳයි අර මේ කියන්නේ පූර්ව ප්‍රතිපදාවකට හොඳයි. මම මේ ගොඩක් ගැඹුරු පැත්තකින් මේ කතා කරන්නේ ආර්ය ප්‍රතිපදාවට එන්න නම් ඔන්න ඔය කියන තැනම අල්ලගන්න වෙනවා. ඒක තමයි කොටසක් ඉතුරු කරලා කොටසක් නැති කරන එකක් නෙවෙයි මේ නිවන් මාර්ගය ආර්ය දර්ශනය කියන එක. හැදිලි පෙරවන් පරමයි.
එතකොට අපි ප්‍රපංච නැති කරන්න ඒ කියන්නේ ආර්ය මාර්ගයේම ඉන්න ඕනේ අයට විතරයි නේද ප්‍රපංච නැති කරගන්න පුළුවන්?
ඔව් ඒක හරියටම හරි. ආර්ය මාර්ගයේ ඉන්න නම් මොකද්ද සුදුසුකම? සමාධිත්‍ය තියෙන්න ඕන. සමාධිත්‍ය තියෙන්න දන්න දකින කෙනෙක් වෙන්න ඕන. යනං තස්සං යතබුත. ඒ කියන්නේ බුදුදහමක් අහලා තේරුම් ගැනීමකට එන්න ඕන. වෙන විදිහක් නැහැ ආර්ය මාර්ගයට එන්න. ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මේ දන්න දකින කෙනාටයි ආශ්‍රවේෂය කරන්න පුළුවන් කියලා වදාරන්නේ. නා ඥානතෝ නා පස්සතෝ. නොදන්න නොදකින කෙනාට බෑ. මේක බුද්ධ වචනේ කෙලින්.
ඒ කියන්නේ අපි හැම තිස්සේම ප්‍රපංච වල තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ එන කම් මෙහෙම නේද? කොග්ගල මහත්මයා
ප්‍රපංච වල ඉන්නවා අවිද්‍යාව දුරු වෙන රහත් වෙනකම්. ආර්ය මාර්ගයට එන්න ප්‍රපංච නැති වුණා කියන එක නෙවෙයි. ප්‍රපංචය ප්‍රපංචයක් කියලා දකින්න හැකියාව තියෙන්නේ ආර්ය මාර්ගයේදී. ඒක තමයි අර මාමඤ්ඤති කොටස. නම් ප්‍රඥාණය මඤ්ඤණා කරනවා මේක වැරද්දක් කියලා දකින්නෙත් නැහැ. රහතන් වහන්සේ මඤ්ඤණා කරන්නේම නැහැ. සේක පුද්ගලයාට මඤ්ඤණා වෙනවා. ඒ කියන්නේ ප්‍රපංච සිද්ධ වෙනවා. ඒ ප්‍රපංච සිද්ධ වුණාන්ට එයාට නුවණක් තියෙනවා. සිහිය නුවණ පිහිටනකොට දන්නවා මේක ප්‍රපංචයක් නේ කියලා. සාමාන්‍ය කෙනාට සිහිය නුවණ පිහිටන්න බෑ මොකද නුවණ නැහැ නේ. ප්‍රපංචය ප්‍රපංචය කියලා තේරුම් ගන්න නුවණ නැහැ. ඒකයි මේ දරුවත් මහත්තයා අහන ප්‍රශ්නේ පටන් ගත්ත ප්‍රශ්නේ හරි වැදගත් කියන්නේ. ඒ යම් කිසි දෙයක් ඔව් මේකේ සමුදය දකින්නම ඕන. දැන් හැම ප්‍රපංචයක්ම ඉබේ පහළ වෙන ඒවාත් මොකක්වත් නෙමෙයි තනිකර හේතුඵලමයි. يعني ලෝකෙට අයිති දෙයක් අනිවාර්යෙන් ඒකේ හටගත්ත විදියක් තියෙනවා. ඒ අනේ සමුදය හොයාගන්න කියලා බුදුහාමුදුරෝ පෙන්නන්නේ. සමුදය ධම්මානුපස්සී වෙන්න. මේ හටගත්තේ කොහොමද කියලා දකින්න. දැන් ඉතල කියපු ඥානතෝහං වික්ඛේ පස්සත වාසවණං කයං වදාමි න අජානතෝන පස්සතෝ කිංච මොනවදන්න මොනවද දකින කෙනාද ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස් අත්තංගම ඔන්න ඕක දන්න දකින කෙනාට විතරයි මේ ආශ්‍රවේෂය කරන්න පුළුවන් ඒ කියන්නේ රූපය මොකද්ද රූපය හටගත්තේ කොහොමද අනේ හටගත්තේ කොහොමද කියලා දැක්ම තුල තමයි රූපයේ ප්‍රපංචයක් කියන නුවණ ඉන්නේ. හටගත්තේ කොහොමද කියලා දැක්කේ නැත්නම් එහෙම ඒ රූපයේ ප්‍රපංචයක් කියලා දන්නේ නැහැ. දන්න දැක ගන්න නුවණක් නැහැ. මොකද ඒවා දන්න දකින කෙනෙක් නෙවෙයි. මේ බුදුදහමට අනුව. ඒ දන්න දකින කෙනාටයි මේ ආශ්‍රවේෂය කිරීම තියෙන්නේ. ඒතර ආර්ය මාර්ගයේ තියෙන්නේ මේක දන්න දකින කෙනෙක් උනාට පස්සේ ඒකට තමයි අපිට ඔය පෙර නොඇසු විරු දහම ඇහෙන්න ඕන බුදු කෙනෙක්ගේ දහම පුබ්බේ අනනසුතේසු ධම්මේසු කියන තැන. ඒ නිසා තමයි මේ ශන සම්පත්තිය දෙකක් තියෙන්නේ. පැහැදිලි ස්තිරම් කරණයි.
පැහැදිලි දෙ ගොඩක් තින් බොහොම තින් කුකල මහත්මයා බොහොම ස්තුති පෙරලා
කමල් මාත්මේ ඔබතුමා කතා කරන හැද විශ්වල සමාවෙන්න නැවත
ඔව් ලයිට් මාත්‍ය එතෙන්දී මම කියන්නද ඔබතුමා ඔබතුමා කියන්නේ යම් කිසි ප්‍රඥාක්තියක් අතිගරොත් ප්‍රඥාක් ඇති වෙනවද කියලා ඉතින් අහුවානේ දැන් බාණ්ඩේ යම් කිසි ප්‍රඥාක්තියක් කරව තමුන් ඉන්නවනේ මේ පැත්තේ තමුන් නැති වෙලා නැහැනේ තමුන්නේ කරන්නේ එතකොට ඒ අවිද්‍යාව තියෙනවනේ එතන ඒක කියන්නේ කතා කරේ තිරසන් සර්.
හරි වැදගත්යි. කමල් මහත්තයා මතු කරපු එක. දැන් බැලුවත් මහත්තයා ප්‍රපංචයක් බව තේරුම් ගැනීම තුලම කවුද ප්‍රපංචය හැදුවේ? අවිද්‍යාව නැත්තම් ප්‍රපංචය සකස් වෙන්න බෑ. අර මම ඉස්සෙල්ලා කිව්වේ මස්මින් අදදී දන්නා හොතේ ප්‍රපංචේ තියනවා කියන්නේ අනිවාර්යම ඒ කියන්නේ ඒ ප්‍රපංචය කියන එක අවිද්‍යාව මත සකස් වෙන දෙයක්. ඒ අවිද්‍යාව මත සකස් වුණ දේ තියෙනවා නම් අවිද්‍යාව නැහැ කියලා කියන්න බැහැනේ. ඒ අවිද්‍යාව තිබුණේ කාටද? අන්න අහු වෙනවා පුද්ගලයාව. දැන් මේක හොඳ තැනක්. දැන් ගොඩක් අය රූපය තියෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන්න යනවනේ. ඔබ රූපය පැනෙව්වේ කවුද කියන තැන ප්‍රශ්න කරන්න වෙනවා. මං අර සාමාන්‍යයෙන් ගන්න උපමාව අර වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන මට්ටම. එයා කියනවා අර බල්ලෙක්ගේ රූපය තියෙනවා මම නෑ. අතන කොයිම ඕන නමක් දාලා බලලා හරි සතර මහා ධාතු හරි මොකක් හරි නමක් දාලා අන්න ඒක අතන තියෙනවා මම නැහැ කිව්වට ඒකට අර්ථයක් තියනවාද? ප්‍රපංචය තියෙනවා ප්‍රපංචය හදපු කෙනෙක් නැහැ කියන එක ඒක නිකන් අර නිකන් විහිළුවක් විතරයි වචන ගොඩක් විතරයි වෙනවා. ඒකයි මේක මේ ප්‍රපංච විදිහට දකින්න පුළුවන් වෙන්නේ ඒක හැදුන හැටි දකින්න ඕන හැදුනේ අවිද්‍යාවෙන් මේක සකස් වුණා කියන එක දකින්න වෙනවා. එතෙන්දී තමයි අර ලෝකෙන් එතර වීම. ලෝකේ හැදෙන හැටි ලෝකේ හැදෙන්නේ නැති හැටි තව විදියට කිව්වා. ඉතල අර නිරෝධේ ඥානය කිව්වේ. දුක්ඛේ ඥානං එන්නේ නැහැ සමුදේ ඥානං නැත්තම්. ඒ ඥාන දෙක තියෙනවා නම් අනිවාර්යයෙන් නිරෝධ ඥානෙ තියෙනවා. ඔය තුන තියෙනවා කියන්නේ මග්ගේ ඥානං තියෙනවා. එයාට කියනවා සම්මාදිට්ඨිය තියෙනවා කියලා. අං උච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය නැත්නම් ආර්ය මාර්ගයක් ගැන කතා කරන එකත් තේරුමක් නැහැ. ඒකයි ඔය සාකච්ඡා හරියට කරත්තේ. තෙරුවන් සරණයි.
ඔව් අනි කල්ලාන මිත්‍රයෙක් තියෙන්නේ. මොකද බයෙන්
කමනවත් නැහැ. ඒක සරණයි. එතෙන්දී අතෝසෙන් මේ මුළු ලෝකෙම ප්‍රපඤ්ඤයක් තමයි. අපි ජීවත් වෙන්නේ මේ ප්‍රපඤ්ඤයක. ඒක සරණයි.
අපිට ඔක තේරුම් ගන්න බැරි තව එක හේතුවක් තමයි අපි මේ ඉන්න කාම ලෝක මට්ටම හරියට තේරුම් ගත්තේ නැති එක. කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි මේ මට්ටමේදී අපිට දැන් අපි බාහිරයක් නෑ කියලා කියන්න බෑ. හැබැයි අපි මේ ධර්මතාවය හරියට තේරුම් ගත්තොත්ින් එතකොට මේ මෙතෙන්ටයි අපිට යන්න තියෙන්නේ. නමුත් අපි දැන් කාම ලෝක මට්ටමේ අපිට හැම දෙයක්ම තියෙනවා. හැබැයි මේ පටිච්චසමුප්පන්න බව තේරුම් ගැනීම නුවණක් ඇති කර ගැනීම විතරයි අපිට දැන් කරන්න පුළුවන් කියන එක ඒ විදිහටත් මට හිතෙනවා. තේරුම් ගන්න
ඔව් පළවෙනි දේ නුවණ ඇති කරගන්න. ඒ නුවණ ඇති කරගන්න ඕන බුදුදහමක් අහලා තේරුම් ගැනීමකින් විතරයි. ඒකයි මේ අර ෂණ සම්පත්තිය කියන්නේ. ඒක ඇහුම් නැත්තම් මේ තේරුම් ගන්න බෑ. තේරුම් ගත්තේ නැත්තම් මාර්ගයේ වඩනවා කියන එකක් අදාළම නෑ. ඒකයි අර ඉස්සෙල්ලා මං කී දන්න දකින්න කෙනාටයි මේ ආශ්‍රව දුරු කරන්න පුළුවන්. නදන දකින්න කෙනාට බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. ඉතින් අපි හොයන්න ඕන කොහොමද දන්න දකින කෙනෙක් වෙන්නේ? කුමක් දන්න දකින කෙනෙක්ද වෙන්න තියෙන්නේ කියන තැන. ඉතින් දෙන්නට එන්න තමයි ඔය හැම සාකච්ඡාවම ඔය දැන් පංච කියන වචනේ පාඩම් කරගෙන මේක මෙහෙමයි මෙහෙමයි කියලා මතක තියාගන්න එක නෙමෙයි සාමාන්‍ය මට්ටමේදී ඔකේ මම ඒ පාලි වචන දානවට වඩා නිකන් සාමාන්‍ය මට්ටමේදී එන්නේ රවටුණාද නැද්ද කියලා හිතාගන්න තමන්ට ක්‍රියාව එන්නේ කොහොමද? දැන් බාහිර දෙයක් පනවපු ගමම්ම අහු වෙලා ඉවරයි කියන තැනට යනවා. ඒ දෙයට ඇලිලා ගැටිලා යන එක කොහොමත් වැරදි කියලා දන්නවා. ඒක තමයි අර මේ අකුසල නැත්නම් පුණ්‍යාදී කතාව එන්නේ. හැබැයි ඒක ඒ හොඳයි කියන පැත්තෙනුත් යන්න පුළුවන්. ඇලිලා ගැටිලා වගේම ඇලීම කියනකොට හොඳ පැත්ත, ගැටීම කියනකොට නරක පැත්ත. ඒ වගේම ඒකේ මැදහත් දවිනු මුලා වෙලා යන්න පුළුවන්. උපේක්ෂා ගති එතෙන් ඒ උපේක්ෂාවේදි තමයි මෙන්න මේක ඇත්තටම දකින්න පුළුවන්. උපේක්ෂාවෙත් අවිද්‍යානුසය තියනවා කියන එක. මේක සංග්‍රහන් වෙන ඒ සූත්‍ර දීපයක් තියෙනවා. දැන් චූල වේදල්ල සූත්‍රෙදී ඒක පෙන්නනවා. සුඛ වේදනායි රාගානුසය, දුක්ඛ වේදනායි පටිඝානුසය, උපේක්ෂා වේදනායි අවිද්‍යානුසය. මේ අවිද්‍යාව කියන්නේ තමයි දකින්න අමාරුම දේ. මෝහයේ ඉන්න තාක්කල්, රැවටීමේ ඉන්න තාක්කල් අවිද්‍යාව පේන්නේ නැහැ. කියන්නේ අපි දන්න දේ ඇත්ත කියලා හිතාගෙන ඉන්න තාක්කල් අවිද්‍යාව අපට පේන්නේ නැහැ. ඒක ඒ නිසා තමයි අර රැවටුන කෙනෙක්ගේ උපමාව ගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. දැන් බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා කියනකොට අපි ඩෙෆිනිට්ලි දන්නවා මෝහ රැවටිලා අවිද්‍යාව. දැන් අපි මේ ඉස්සරහ පේන්න තියෙන දෙයක් තියනවා කියනකොට අපිට පේන්නේ අපි අවිද්‍යාවේ ඉන්නවා කියලා. මේ ලෝකේ සකස් කරලා නැත්තම් ප්‍රපංච සකස් කරලා කියන මට්ටම දකින ශක්තිය අපිට නැහැ. අර දහමක් අහලා තේරුම් ගත්තොත් තමයි එතනින් එහාට දකින්න පුළුවන්කම තියෙන්නේ ඕක ප්‍රපංචයක්. ඕක මඤ්ඤණාවක්. අපේ මේ ආයතන මුලාව නිසායි එහෙම පැනෙන්නේ. ඒ වුණාට ඉතින් මුලාව නැති මනසකට අහම වෙන්න පුළුවන්ද කියලා ඔන්න නුවණින් බලන්න පුළුවන්. ඒකට තමයි අර ඒකෙන් නිදීනේ හැකියාව එන්නේ ඉස්සෙල්ලා රැවටීම අඳුරගත්තු. මුලාව අඳුරගත්තු. ඒකට දැන් අපේ සාමාන්‍ය ජීවිතයේ ප්‍රපංච ගොඩක් ඉන්නේ. හරි ඔබතුමේ කිව්වා වගේ මේ කාම ලෝකය කියන්නේ ප්‍රපංච ගොඩක්. කාම ලෝකේ කාම භූමිය කියන්නේම ප්‍රපංචය. ඒකේ නම් ප්‍රපංච කියන අදහස ගන්නෙ මේ මේ අපේ මෝඩකමටම හදන දෙයක්. කෙලෙස් මත පනවන දෙයක්. කාම භූමිය කරන්නේ නේ රූප භූමිය අරූප භූමිය. ඒකට මේ ආර්ය දර්ශනය කියන්නේ තුන් භූමියෙම ඈතර වෙන විදිහක්. ඒ තුන් භූමිය වැරද්දක් කියලා දැක්කේ නැත්නම් ඒකෙන් ඈතර වෙන්නේ නැහැ. භූමියෙම ප්‍රපංච ගොඩක් කියන තැනට නොවන පිහිටන්න ඕන. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි සොබරමනේ. මොලේ ගානිකුත් කඩයන් තුතෙන් දවස්තාව තියනවා මේ. මම හිතනවා මේ අපි මේ ඕරගන තෝරගෙන වේදාගත්ත මාතෘකාවලින් ප්‍රයෝජනයක් වෙනවා කියලා පැටලිලක් කරගන්න එපා කියලා. ඒ වගේම කොග්‍රේ මහත්මයා සමයෙන් මම මේ කියනකොට මම යෝජනා කරනවා කල්‍යාණ මිත්‍රයන්ට මේක මේ අවසන් තියෙන කියලා කිසි දෙයක් ගන්න නැතුව තව හොයන්නම යොමු වෙන්න කියලා. මොකද සමහරවිට ටිකක් ගැඹුරට අද විතරක් අද වෙන්න තිබලම තවට ප්‍රපංච ගැන කතා කරලි සමහර අය. ඒ නිසා තවත් හොයන්න මොකද මේ මොකද අර්ථයෙන් කොග්ලමත දැන් කියන අර්ථය නම් හොඳටම පැහැදිලි. දැන් ඔබතුමා කියපු දේවල් හොඳටම පැහැදිලි. ඒක එහෙම තමයි. සමහරවිට හිතෙනවා ප්‍රපංච මඤ්ඤණා ඒවා ඊට මෑත වෙලා මාරු වෙනවාද කියලා හිතෙනවා ඔයගේ සමහරවිට. ඒ නිසා අපි තවදුරටත් හොයමු කියලා එක මට හිතනවා. මොකද මේ හොයලම තමයි දැනගන්න තියෙන්නේ. මොකද මේ මම තාම කල්පනා කරනවා ඇයි ඒ බොහොම දැන උගත් සහන් වහන්සේලා මට අර විදිහට කිව්වේ කියලා. මොකද කියලා තියෙන්නේ මේ ප්‍රපංචයක් ඇති වෙන්න නම් අකුසල් සාගත චෛතසිකයක් ඇති වෙන්නම ඕනේ කියන අර්ථේ. අකුසල් සාගත චෛතසිකයක් කියලා කිව්වන් පස්සේ මේ ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඊර්ෂ්‍යාව, මච්චරිය, කුකුච්චය, තීන, මිද්ද, විචිකිච්ඡා කියන මේවයින් එකක් තියෙන්නම ඕනේ ප්‍රපංචයක් ඇති වෙන්න නම් කියලා. නමුත් මේවා එකක්වත් සාමාන්‍යයෙන් කුසල් සිතක නම් නැහැ. එතකොට කොහොමද වෙන්නේ ප්‍රපංචයක් කියන ඒ ප්‍රපංචයක් කියන දේ? පස්සේ නමුත් අර ලෝකෙට බැඳිලා තියෙනවා කියන එක නම් ඇත්තමයි. මේ කුසල් අකුසලයක් කරනකොට ලෝකෙට බැඳිලා තියෙන බව, කෙනෙකු හැටියට නමින් අඳුරා ගන්නකොට ලෝකෙට බැඳිලා තියෙන බව, මේක මගේ අත, මේක මගේ කකුල කියලා ගන්නකොට ලෝකෙට බැඳිලා තියෙන බව, ඒක සත්‍යක්මයි. නමුත් ඒද ප්‍රපංචය කියන්නේ කියන එක තව ටිකක් හිතමු. මම සාමාන්‍යයෙන් හරිම ෆ්ලෙක්සිබල්, මං හිතන දේවල් මම කවදාවත් හරිම කියලා ගන්න නැහැ. ඒ නිසා ඒක දවසේදී තීරණ වෙනස් කර ගන්නවට පුළුවන්. ඒ නිසා මම හැමෝටම වේදනා කරනවා එහෙම ඒ විදිහට හිතලා මේ තව හිතන්න කියලා. හිතන්න නැත්නම් තව හොයන්න කියලා. මේ කොබලිය මාත් කොහොමද ප්‍රපංචය සහ මඤ්ඤණා අතර අපි වෙනසක් දකින්නේ?
ඉතකලින් අය දලුවත්ත මහත්තය කියපු අදහස ඉතින් මේ හරියටම හරි. දැන් කවුරුවත් පිළිගන්න එපා මේ මං කිව්වා කියලා මේක හරිමයි කියන එක. මොකද දාගන්න එකත් ප්‍රපංචයක් විතරයි. එතකොට දැඩි එන තීරණවලට යන්න එපා. ඉතින් එහෙම යනවා නම් එතනම මාර්ගය වැහෙනවා. පළවෙනි දේ තමන් විවෘත වෙන්න ඕනේ. මේ දන්න දෙයට වඩා තව වෙනස් අදහසක් තියනවා නේද? ඒක සමන්ට කවදා හරි කියලා හිතුණොත් ඉතින් හරි කියලා හිතුණොත් ඒක පිළිගන්නවනේ. එතකොට අර වැරදි එක ඉබේම අතහැරෙනවා. ඉතින් අපි හැමතිස්සෙම ඉතින් ධහමට ගලප ගලප බලන්න ඕන. ඒ වුණාට ඔය දැන් අපි වචන වලට තේරුම් දීලා ඒකෙන් කතා කර කර හිතියට ඉතින් මට නම් හිතෙන්නේ ඉච්චර දහම දකින්න අමාරුයි. දැන් ඔබතුමා අන්තිමට අහපු ප්‍රශ්නේ දැන් ප්‍රපංචේ මඤ්ඤණාවේ වෙනස මොකද්ද කියලා ඉතින් අපි වෙනසක් හදාගෙන ඒක දාගන්නවා. ඒ කියන්නේ ප්‍රපංච කියන්නේ මේක, මඤ්ඤණාව කියන්නේ මේක. ඉතින් ඒ අපි ඒ වචනයට දෙන අදහසක් විතරයි. දැන් තව කෙනෙක් ඊට චුට්ටක් වෙනස් සියුම්ම වෙනස් අදහසක් දුන්නොත් එයා ඒක ගැන කතා කරන හැටි ඊට වඩා වෙනස්. ඉතින් ඒ නිසා තමයි මම අර එක ආකාරයෙන් ඔය දැන් මම ප්‍රපංච කියන වචනේ මග ඇරලා මේක කියන්න උත්සාහ කරන්නේ. මේක විදිහක් කිව්වා අතීත අනාගත වර්තමාන මේ චක්කු විඤ්ඤාණයේ රූප. එතන අපිට අර වචනේට තේරුමක් දාගන්නවට වඩා දැන් අපිට ටිකක් ළඟයි මේක. අනාගත ඇහෙන් දකින රූපයක්, අනාගත ඇහෙන් දකින පුළුවන් රූපයක් නේද? පච්චුප්පන්න ඇහෙන් දකින රූපයක් කියනකොට ඊට වඩා ටිකක් සමීප ගතියක් තියෙනවා. ඒ වගේ දැන් මොකද අපි අර කේ වචනයට වෙන තේරුමක් දීලා ආ මේක ප්‍රපංචයක් නෙවෙයි කියන තැනට යන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. මේ ලෝකෙට අයිති දැන් මම මේ කාල තුනෙන් එහාට මගේ අර්ථයක් දැම්මා, මේ මගේ අදහසක් දැම්මා. ඔක කාල තුන විතරක් නෙමෙයි අර 11 ආකාරයටම ඔක අදාළයි කියන එක. ඒක ඒ සූත්‍රේ නෑ, මදුපිණ්ඩික සූත්‍රේ නෑ. ඒකට ඒක මාගේ මතයක් විදිහට ගන්න. දැන් ඉතින් අර අනිත්යෙන් වලින් මට එහෙම ගැලපීලා තියෙන හින්දායි මම මේ කතාව කියන්නේ. ඒක එහෙමම කියලා පිළිගන්න එපා මෙතෙන්දී. අද පින්නික සූත්‍රයේ තියෙන්නේ ඔය කාල තුනට දාලා ඒ ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති වෙන හැටි. ඒකම තව විදිහට මං කිව්වේ ලෝකය කිව්වනම් අජ්ජත් බහිද්ද කිව්වනම් ඇස හෝ රූපය හරි කිව්වනම් එතනම මේකට අහු වෙලා ඉවරයි. ලෝකයට අහු වෙලා ඉවරයි. මෙතන මං දැන් ඔය මේවා ඉතින් සෑහෙන තර්ක කරන්න පුළුවන් දේවල් ඕනනම් දැන් අර කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කරි කවුරු හරි මේ කියපු අදහස් වැරදි කියන එක නෙමෙයි. එතන මම දකින්නේ උන්වහන්සේ මේ මෝහය කියන එක තේරුම් ගත්ත සමහර විට අපිට වඩා ගැඹුරකින් ඒක දැකලා වෙන්න පුළුවන්. ඒ අපි සාමාන්‍යයෙන් හිතන අදහස් නෙමෙයි. මෝහය කියන එක හරිම මේ තේරුම් ගන්න අපහසු දෙයක්. මොකද අපි දැන් ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් කියන කොටයි අලෝභ, ද්වේෂ, මෝහ කියන කොටයි එන එකම අර සම්මා දිට්ඨි දෙකේදී ඕක වෙනස්. ඒක නම් කිවි දැන් ලෝකෙට අයිති සම්මා දිට්ඨියේදී අපිට ඔය කුසල කුසල නැත්නම් තින්පව් කියලා බෙදන්න පුළුවන් වුණාට ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී එහෙම බෙදන්න හැකියාවක් නැහැ. මොකද දැන් අපි සාමාන්‍ය හිතන්නකෝ දැන් කුසල සිතක් ඕන නේද සුගතියක උපදින්න. අකුසල සිතක් නිසා දුගතිය. දැන් එතකොට අනිත් පැත්තට ප්‍රශ්න කරන්න වෙනවා. දැන් සුගතියේ යන්න හදන කුසල් සිතර ලෝකෙට අහු වෙලා නැද්ද කියන පැත්තෙන් ප්‍රශ්න කරන්න වෙනවා. එතකොට අර මෝහය කියන එක ඉතින් ඒකේ මුලාව කොච්චරකට මුලාවද? අපායෙන් මිදලා සුගතියේ යන විදිහට අමෝහ වෙලාද නැත්නම් මේ තුන් භූමියෙම එතර වෙන විදිහේ අමෝහයක්ද? ඒ මෝහයට දෙන තේරුම තමන්ගේ ප්‍රඥාව වැඩි වීමක ඔක වෙනස් වෙනවා. ඉතින් අර පොතෙන් පාඩම් කරගත්තු එක දැන් අයින් කරන්න වෙනවා එතකොට. ඉතින් මේවා බොහොම මේක එක්ක පැත්තට වාද විවාද කරන්න පුළුවන්. ඒකට
දෙන්නේ වාද මාතත් හිතනවා ඔබතුමා කියපු කාරී වචන වලට යන්නේ නැතුව නමුත් අපි මේ වචන හරහා අපි මේක තමන්ගේ හැඟීම් නැත්නම් හැඟීම් කියන එකත් වැරදි. මේ සත්‍ය තත්වෙට ආදේශ කරගන්න එපා. ඒ කියන්නේ දැන් මම ඊයේත් මේක කෙනෙකුට කියනකොට කිව්වා දැන් අපිට සූත්‍ර පිටකේ පාලි භාෂාවෙන් ලියලා තිනවා ඉතින් අපි ඔක අපේ ගෞරවනීය සත්‍යතුමා වැනි පාලි හොඳටම දන්න කෙනෙක්ගෙන් කියව ගන්නවා. ඒකට උන්වහන්සේ පාලි වලින් ඔක කියනෝනේ අපිට පාලි තින්දේ. ඒක අපි දන්නේ නැහැ. පාලි සිංහල තරවල කියලා දෙනවා. ඒතරේ සිංහල තරවල කියුවෙන් පස්සේ සිංහල අපි දන්න හින්දා සිංහලින් ඔක අරගත්තට තමන් ඇතුළට අරගෙන මම නම් බොහෝ විට උත්සාහ කරනවා මේ සිංහල ටිකක් පැත්තක තියලා මේක මේ වෙන දෙයට මොකද්ද මේ සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ සිංහලත් ඒකෙදි අයින් කරන්න බලනවා. එහෙම තමයි මම හිතන්නේ වෙන්න ඕනේ කියලා මම කරන්නේ. ඉතින් එසේ නමුත් අපිට ගන්න වෙන්නේ ওই මාවතහරාම තමයි. මොකද පාලි වලින් සිංහලෙන් ඇතුළට දාගෙන තමයි වෙනස් කරගන්න වෙන්නේ භාෂාව හරියන්න වෙන්නේ. මොකද මුලින්ම භාෂාව වලින් ඇවිල්ලා මොකුත් ගන්න බැරි වෙනවා. දැන් මොකද මම එහෙම කියන්නේ දැන් මෙතන මේ අහන කරුම කෙනෙකුට හිතුනොත් මේ මොකද්ද මේ වචන ආරම්භයක් ගන්නෙ මේ කතා ගන්නෙ ප්‍රපංච ගැන කතා කරන වැඩක් තියෙනවා ඔහු එහෙම හිතුවම මම හිතන්නේ වර්ධිමක් වෙයි කියලා. මොකද
අපතමා හරි දැන් වචන නැතුව අපිට මේ සාකච්ඡා කරන්නත් බෑනේ. ධර්ම සාකච්ඡාවක් කියන්නත්
බෑනේ. එහෙමයි. එහෙම හිඳ කරු කරේ ඉඳ බයි මෙදිර. ඔව්. හරි ඉතින් දැන් මම හිතුවා ඔබතුමානි
මම කියනකෝ ඔව් මං ගෙනාපු කර පොයින්ට් එක තේරුණා. අර මෝහය එක එක ප්‍රඥා මට්ටම් වලදී තේරුම් ගන්න විදිහ වෙනස්
කියන්නේ. අනේ ඒක ඒකට සම්බන්ධ කරලා මම තව එකක් මේ දැනගැනීම කිමිසමයි ඔබතුමාගෙන් අහන්නේ. මොකද ඔබතුමා කියන දේවල් හරි වැදගත්. මොකද ඒ ආකාරයටම ගිල ගන්න නෙමෙයි පස්සේ ගිහිල්ලා හිතන්න හරි වැදගත් දේවල් කියන්නේ ඔබතුමා. ඒ නිසා මේ දැන් අර මම කලින් තත්ත්වයේ මතම මම මගේ පත්‍ය තේරුම් ගන්නකොට මේ අවිද්‍යාව සහ මෝහය කියන දේ එකද දෙකක්ද සමානද? කොතරම් දුරකට දෙක සමාන සහ අසමාන වෙන්නේ මොන විදිහකටද? ඒක අපි හිත තුළ ඇති වෙන තත්ත්වේ තේරුම් ගන්න ඕනේ. මේ සම්පූර්ණ මේ අවිද්‍යාව නිසා අපි දන්නවා අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ අරහත් භවය සමග කියන එක අපි කවුරුත් දන්න නිසා අපිට ඒක හිතන්න පුළුවන්. ඒකට නමුත් මෝහය කියන දේ කොහොමද මේ අපි තේරුම් ගන්න ඕනේ? එතකොට අපිට සමහර මේ ප්‍රශ්න වලට පිළිතුරුකුත් ලැබෙවි. ඒක ඒකෙන් මම කියන්නේ මෝහය කියන වචනේ අර්ථයේ අපි තේරුම් ගමු ඉස්සෙල්ලා. නමුත් ඊට පස්සේ ඒක තමන්ගේ හිත තුළ තියෙන තත්ත්වයට දාගත්තොත් මගේ මේ මෝහ තත්ත්වය මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගන්න කොහොමද? කොබල්ගේ මහත්තයා.
ඔව් ඒකටත් ඉතින් මම අර කලින් විදිහටම තමයි උත්තර දෙන්න වෙන්නේ. දැන් අපි පටන් ගන්නකොට තියෙන්නේ අපිට අර සාපේක්ෂක තේරුමක්. මොකකට හරි සාපේක්ෂවයි අපි දාගන්නේ. ඒක අවබෝධ කරන්න ඕකේ ඉතින් තේරුම දකින්න විදි වෙනස ඕකට විතරනේ මේ මේවා හැම වචනෙම මම දකින්නේ මේ වගේ. ඉතින් අර මෝහය කියන එක දැන් අපි ලෝකෝත්තර පැත්ත කතා කරන්න කලින් මේ කර්මඵල ගැන කතා කරනකොටත් යම්කිසි මෝහය අඩුවීමක් තියෙනවා. මොකද මිත්‍යා දෘෂ්ටියේ නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න මෝහය එක්ක සංසන්දනය කරනකොට කම්මස්සකතා සම්මාදිට්ඨිය සමෝහ. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක්ක කතා කරනකොට දැන් ඔන්න කම්මස්සකතා සම්මාදිට්ඨිය මෝහ සහගතයි. මොකද ඒකේ සසරේ යනවා තාම. දැන් ලෝකෝත්තර පැත්තේ ඒ නම් ඉස්සෙල්ලා කිව්වේ අර තුන් භූමියෙම ඈතර වෙන ස්වභාවයක්. ඒකට ඒකේ අර සාපේක්ෂක ගතිය ඒකයි මම කිව්වේ. අර දැන් ප්‍රඥාව වැඩිම අනුව ඔය වචන වලට දෙන තේරුමේ වෙනසක් තියෙනවා. ඉතින් ඒක අපි දෙන්නේ අර කම්මස්සගත සම්මාදිට්ඨියෙන් හිතාගෙන ඉන්න කෙනයි ලෝකතර සම්මාදිට්ඨියෙන් මේක දකින්න කෙනයි වාද කරන එක තේරුමක් නැහැ. ඒතර ඒකට තමයි අර මේ වැඩපිළිවෙලේ යෙදෙන්න ඕන අර මට්ටමින් ඊළඟ මට්ටමට ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙල. එහෙම නැතුව දැන් මේ වචනේ හරි මේක මේ තේරුම හරි කියලා හයි තව කෙනෙක් තව තේරුමක් දීලා එහෙම වෙනකොට අර වාද ඇති වෙනවා. මේ දහමේ තියෙන ස්වභාවය තමයි තේරුම් ගන්න වාද නැති වෙනවා. වාද කරන්න දෙයක් නැහැ. ඉතින් මේකේ හැබැයි අර ඔබතුමා කියන වගේ ඉතින් තර්ක කරන්නත් ඕන වාද කරන්නත් ඕන නැත්නම් මේක තේරුම් ගන්න බෑ. ඒ මොකද ඊට වඩා තවත් අදහසක් තියෙනවා කියන එක අපිට ඇහෙන්නෙත් නෑනේ. අපි ඉන්න එක හරි කියලා හිතාගෙන හිටියා. එතන තමයි මම දකින්නේ අර බණ අහන්න සාකච්ඡා කරන්න කියන දෙක මංගල කරුණු කියලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන එක. ඒත් අපි හැම තිස්සෙම ඉන්නේ අපිට ගැලපෙන එක හරි කියන තැන. Tamanta මේ මට්ටමට හිතන එක හරි කියන එකෙන් ඊට වඩා වෙනස් දෙයක් කියපු ගමන් නිකන් පොඩි එනවා ගැටෙන ගතියක්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක අපිට උදව්වක් වෙනවා අර ඔබතුමා කිව්වා වගේ පස්සේ හරි මේක හිතලා බලන්න ඕන මොකද්ද මේ කිව්වේ කියලා. ඒකේ හිතලා බලන එක දැන් අපිට ගොඩාක් වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන අර මාර්ගය වැඩන පැත්තෙන් වැඩිමක් පුළුවන් නම් කරන්න. ඒ කියන්නේ එතකොට තමයි මේ ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව වැඩිම තුල තමයි අපිට මුලින් තිබුණ එකේ අඩුව තේන්න ගන්න. ඒක දැන් සීලය ගැන කිව්වොත් කෙනෙකුට පංච සීලය මහා බලවත් දෙයක්. හැබැයි ඒ සීලය රකින්න කෙනාට ඊට වඩා සියුම් දේවල් තියෙනවා තව මේ ඊට වඩා. එතකොට අර මේ පංච සීල ගැන මුලින් හිතපු එකයි තව ටිකක් කර ඒ ප්‍රඥාව එක්ක බලනකොට ඉන්නේ කයි අදහස් දෙකක් එනවා. මුලින් හිතාගෙන මේක තමයි සීලය කියලා තර්ක කර කර සිටියක වැඩක් නැහෙනේ කියලා මට්ටමක් එනවා තව මට්ටමක දකින්නකොට. ඒකෙන් කියන්නේ සීලය වැඩක් නැහැවත් ඌ තේරුම වැඩක් නැහැවත් නෙමෙයි. ඔක තේරුම් ගන්න විදිහ වෙනසක් වෙනවා. ඒකට දැන් මේ ආයතන ගැන ඌක නුවණින් දකින කෙනාට අර සීලය නෙමෙයි. එයාට මේ ආයතන සංවර සීලය ඊට වඩා වැදගත්. මේ ආයතන මුලාව හින්දානේ අර සීල් කැදෙන්නේ. ඒ ආයතන මුලාව අපි අඩු කරගන්න පැත්තේ වැඩ පිළිවෙලක යෙදුනොත් ඒක වෙනම බලෙන් සීල් රකගෙන කරන එකක් නෙමෙයි. අවබෝධි තුලින් රකින සීලයක් බවට පත් වෙනවා. ඒ වගේ දැන් අර වචනයකට ෆික්ස්ඩ් අදහසක් දා ගන්න එකව මම නම් දකින්නේ ඒක ටිකක් අමාරුයි. ඉතින් එහෙම නැතුවත් බෑ දැන් කතා කරද්දී ඕක ඕකේ ඉතින් ඒ දෙකම අපිට යොදා ගන්න වෙනවා. දැන් වචන වලට එක එක තේරුම් දෙන්නත් පුළුවන්. එහෙම හරි තේරුම් දීලා මේක කතා කරන්නත් වෙනවා. අතකොට අපි මේ වචනෙන් මේ සාකච්ඡාවලිනුත් වෙන්නේ මුලින් මේ වචනෙට අපි අදහස් කරගෙන හිටියේකට වඩා තව වෙනස් අදහසුත් තියෙනවා කියලා දැනගන්න පැත්තට එන්න පුළුවන්. ඒකෝ දෙකම උදව් වෙනවා කියන එකෙන් අරගෙන අර ඕනවට වඩා වාද විවාද වලට යන්න නැතුව මේ දහම අවබෝධ කරගන්නයි සාකච්ඡාවක් කරන්නේ. ඒ කියන්නේ මම දන්නවා කියලා ඔයා පෙන්වන්නවත් තව කෙනෙක් දන්නවා කියලා පෙන්වන්නවත් යන මට්ටම නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. අපේ අවබෝධය මේ දහම් මාර්ගය පැත්තෙන් ඉදිරියට යනවද කියන මට්ටමේ සාකච්ඡාව ගියොත් ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ තව කෙනෙක් වෙනස් මතයක් කිව්වා කියලා හිත නරක කරගන්න ඕනේ නැහැ. කියන තැනින් වන්නයි තියෙන්නේ.
සාදු සාදු තෙරුවන් සරණයි කොටු මහත්මයා. හොඳයි. අපේ මේ පොම අපි ගෞරව කරන මේ කෙනෙක් ඉන්නවා එයා පැත්තේ අපිත් එක්ක කාලකින් කතා කරලා නැහැ නම් අහන්නත් හිතනවා. සද්දා මහත්මිය කොහොමද තොරතුරු? පුළුවන් නම් සාකච්ඡාවට එකතු වෙන්න. කතා කරන බැරි සත්‍යයක් වෙන්නේ නැති එහෙම නේද? හොඳයි.
මටත් හිතෙනවා මම මේ පළවෙනි සැරේ පද්ම මහත්තයා ඉඳලා ගැටලුකක් අහපු නැති. අපි ඉස්සර කාලේ මේ ප්‍රශ්න අහන්න ඉන්න කෙනා තමයි එතුමිය කියලා මම හිතනවා එක්කෝ. අපිට අර සාමාන්‍යයෙන් නොතේරෙන කොටටම නම් දාන්න බෑ. අපි හිතමු මේ මයික් එකේ ප්‍රශ්නයක් ඉන්න තමයි ප්‍රශ්න අහන්නේ නැත්තේ. එහෙම නැත්නම් හොඳ අවබෝධයක් ඇවිල්ලා ප්‍රශ්න නැති විතරද දන්නේ නැහැ. කොහොම වුණත් සතුටු වෙන්න
ඕන. ඒ එතුමිය මේ ඔබට හැමදාම උදව් කරන පුළුවන් අවස්ථාවල මේ හොඳයි. මම මේ තමයි ඔබතුමියට මේ ප්‍රපංච ගැන එහෙම කලින් කතා බහ කරලා තියෙනවද? ඒ කියන්නේ කිසියම් අවබෝධයක් අද ලැබුණාද? ඒ කියන්නේ පොඩක් මතක ගන්න.
මුලින් ඉස්සෙල්ලා මේ ප්‍රපංච ගැන කතා කරන්න මේ I think මට හිතෙනවා මේ ප්‍රපංච හදන මම ඉන්නවා කෙනත් අපි හිතන්නේ ඉතින් ධර්මය තව දැනගන්න ඕනේ කියලා. අතින් ප්‍රපංච කියන්නේ ලෝකේ තමයි ඉති දෙයක් වෙනවා කියලා දැන් හොඳටම අවබෝධ වුණානේ කුසල් අකුසල් දෙපැත්තම. ඒ හැමදැනම දැන් සයිතියක් දැක්ක ගමන් ඒකත් ප්‍රපංචයක් කියන අදහසක් තමයි දැන් ඇති වුණේ. ඉතින් ඒ සයිතිය දකින මම කියන්නේ ඒකත් ප්‍රපංචයක්. ඉතින් ටිකක් මේ මට ඉච්චරම හිතාගන්න බෑ මේක හොඳට පැහැදිලි කරගන්න ඕනේ උපමාවකින් හරි. දැන් සයිත්‍ය රුවන් වැඩි මහසාය දැකලා අපි ඒ ගැන ප්‍රපංච කරනවා සතුටින් වැඳලා ඉතින් දැකපු වෙලාව ඉඳලාම අපිට ප්‍රපංච හැදෙනවා. ඒ කියන්නේ ඒක සසරට පිනක් නිසා ඒක නැවත සසර හදන තත්වයක්. කොතනින්ද මේක ගැලවෙන්නේ කියන එක තමයි කල්පනා කරගෙන හිටියේ. මහත්තයා එකයි ඒ හදන මමත් ඉන්නවනේ, ඒක දකින මමත් ඉන්නවනේ, ඒකත් ප්‍රපංචයක්නේ.
මම හිතන්නේ නම් මම කිසිම දෙයක් කරගන්න හෝ වෙන්න හෝ නැති කරගන්න හෝ හදන්න නැතුව මේ අවස්ථාව වෙනකොට දැනට නම් වෙන දේ මොකද්ද කියලා බලන්න පොඩ්ඩක් බලනවා. ඒ කියන්නේ දැන් ඉස්සර නම් වෙන දේ මොකද්ද කියලා දන්නේ නැහනේ. ඒ කියන්නේ ප්‍රපංචික නමක්වත් දන්නේ නැහැ, ප්‍රපංච කරන බවක් දන්නේ නැහැ. අපි ඉතින් කරනවා කාරණා බොනවා ඔක්කොම කරගෙන ඉන්නවනේ. දැන් මේ පොඩ්ඩක් මේ තථාගත දේශනාව සුතමේ වශයෙන් අහලා සුතමේ දැනුමක් යම්සි මට්ටමකට තියෙන නිසා ඉතින් අහනකොට ඉතින් පොඩ්ඩක් හිතන භාවකටපත් වෙනවා. ඉතින් ඒ නිසා දැන් අඩු ගානේ දැනගන්න බලනවා මේ භූතය තුළ මොනවද සිද්ධ වෙන්නේ කියලා. භූතය කියලා අදහස් කරේ මේ ශරීරය සහ මේ මනස මේ තුළ සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැන් දැනගෙන කරනකොට බලමින් ඉන්නවා. එතකොට කොහොම හරි මේක ඉවර කරගන්න ඕනේ විදියක් ඕනේ කියලා හොයපු යුගේ පුතිමුණ දැන් එහෙම හොයන්නේ නැහැ මම. දැන් ඔය නිකන් බලන් ඉන්නවා. එහෙම තමයි දැනට කරන්නේ. ඉතින් මම වැරදිද දන්නේ නැහැ. මේ කොග්ගලි මහත්මයා මම ඔබතුමාට යොමු වෙනනම් නිතවත් මේ හවුස් ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න.
ඔව් මං හිතන්නේ දැන් අන්න එතුමිය කියපු දේ අර ඔබතුමා මුලින්ම මතක් කරපු එකට උත්තරේ දීලා කතා කළේනේ අකුසල් විතරද ප්‍රපංච කියන එකට. ඉතින් දැන් අපි චෛත්‍යයක් දැක්කොත් අපි මල් පූජා කරනවා, වන්දනා කරනවා, රොමේම මේ කුසල්නේ, කුසල් සිත් කියලානේ සාමාන්‍යයෙන් පිළිගන්නේ. ඉතින් ඒ කුසල් නයක් අපි මරණ මොහොතක ආගමන වුණොත් සුගතියක උත්පත්තිය ලැබනවා කියලා අපි අහලා තියෙනානේ. පංචෛත්‍යයට හානියක් හරි හොරකමක් හරි කරන්න ගිහිල්ලා ඕක දේ වුණොත් එහෙම දුගති ගාමී වෙනවා. ඉතින් මෙතන දැන් ඔන්න බලන්න දැන් අපි අර කුසල් ටිකේ මෝහය නැහැ කිව්වොත් එහෙම ඒක එමත් තමත දැන් මෝහය දුනත් එහෙම කුසල් ටිකක් කියන්න බෑනේ. අර අභිධර්මයේ වර්ධ කිරීමනේ. එහෙනම් දැන් චෛත්‍යයට වල් පූජා කරලා සුගතියේ යන්න පුළුවන් ඒක අමෝහ ගණයට දායි. වැඩේ තියෙන්නේ දැන් මේක කම්මස්සගත සම්මාදිටියට හරි. අපි ඔකට මම ඔය කියන උත්සාහ කරපේක. ලෝකෝත්තර දර්ශනයට යනකොට ඒක දැන් සසරේ යනවනේ ඉතින්. සසරේ යන්නේ මෝහයෙන් හින්දා.
අපි ලෝකේ කහුවලා. එතකොට ප්‍රශ්නේ මේ කොග්ලහත් සත්‍ය යන්නේ මෝහයෙන් හින්දාද? සත්‍ය යන්නේ අවිද්‍යාවෙන් හින්දාද?
ඒකේ ඉතින් දැන් ওই දෙක දෙකක් කරගෙන අවිද්‍යාව කියන එකේ මෝහයි. ඒ කියන්නේ දැන් අවිද්‍යාවට වඩා ටිකක් බර අඩුයි මෝහය කියනකොට නේද? ඒක
මන්තිකේ ඔය ඔක්කොම මම විශ්වාස කරනවා කතාගත දේශනාවේ තියෙන ඔය හැම දෙයකම සියුම් අර්ථයක් සියුම් හේතුවක් තියෙන නිසාවෙන් තමයි ඒවා මේ විදිහට පාවිච්චි වෙලා තියෙන්නේ කියලා. ඉතින් සමානලාට අපිට ඒක වෙන ප්‍රමාණය හැටියට අපි ඒක එක විදිහට ගත්තට මේ සියුම් තැන් අඳුනා ගන්න තමයි අපි ක්‍රමක්‍රමෙන් දක්ෂ වෙන්නත් ඕනේ කියලා. ඉතින් මම අවිද්‍යාව ගැන කියනකොට අපි දන්නවා විද්‍යාව ප්‍රහාණ වුණ වෙනකොට කොම සියල්ල කෙලස් ප්‍රහාණය වෙනවා කියලා. නමුත් මොහේ කියන
ඇත්ත මූල මොහේ මූලයක් ඇටියට ක්‍රියාත්මක වෙන විදියක් නේ කියන්නේ නේද? එහෙනම් මෝත ලෝභ දෝෂ මෝහ කියලා තුනක් අපිට හදලා දීලා තියෙනවනේ. ඒ තුනම අවිද්‍යාවටයි දේවල්නේ. එතකොට මෝහය පමණක් අවිද්‍යාව කියන්න අමාරු නේද? එතකොට මෝහය මෝහසාගත සිත් කියනකොට එතකොට ඒක වෙනම මම හිතන්නේ අවිද්‍යාව මට්ටම නෙමෙයි කියලා. මට දැනට
හිතෙනවා. ඔය ඉතින් වර්ග කිරීමේදී අපි සාමාන්‍යයෙන් දන්නවනේ දැන් ලෝභ සිතක් ඇති වෙන්න බෑ මෝහය නැතුව. ඒ දෙක එකට යන්නේ. දේශ සිතක් ඇති වෙන්න බෑ මෝහය නැතුව. ඒ දෙකත් එකට යන්නේ. ඒ කියන්නේ මෝහයි ඒ ලෝභයක අනිවාර්යෙන් මෝහේ යෙදিলা තියෙනවා. දේශයකත් අනිවාර්යෙන් මෝහේ යෙදিলা තියෙනවා. හැබැයි මම කියන්නේ ඒ පැහැදිලි කරන්නේ එක මට්ටමක්. ඊළඟට දැන් ඒ මට්ටම එන්නේ දරුවත් තමයි මට නිකන් හිතිලා තියෙන එක අපි අර දැන් කතා කළානේ මූලික මට්ටමේ පැනවීමකුයි ඒකේ දිගින් දිගට යෑමකුයි. කොට දිගින් දිගට යෑම ඔය ලෝභ දේශ මුල් කරගෙනමයි යන්නේ. ඒක කර්මයක් කියලා හැමෝටම පැහැදිලි. දැන් කම්මස්සත සම්මා දිට්ඨි පැහැදිලි. මේක පැහැදිලි නැති තේරුම් ගන්න අපහසු දේ තමයි දෙයක් පැනවීමම මෝහය කියන එක. කියන්නේ අපි දැන් ආයතනකින් අත්දකින කොටම දෙයක් මම කියන්නේ මේක නම් කරන්න කලින් තමගේ අර අර පළලගේ උපමාවෙන් ගත්තොත් අපි හිතමු බල්ලෙක් කියලා තාම අඳුරගත්තේ නැහැ. හැබැයි අර මොකද්ද නිකන් ස්වභාවයක් නැත්නම් ඔය ඉතින් දන්න ගතියෙන් දැන් සතර මහා ධාතු කියලා සතර මහා ධාතුයෙන් හැදුනේ මොකද්ද කියන එක තාම අඳුරගෙන නැහැ. හැබැයි සතර මහා ධාතුව තනවලයි ඉවරයි. ඒ පැනවීම තුල ඊට පස්සේ ඔකට බල්ලා හරි මොකක් හරි නමක් දායි. සිංහලෙන් බල්ලා කියයි ඉංග්‍රීසියෙන් ඩෝ කියයි. ඔව් ඒ නම නෙමෙයි වචන මාත්‍රෙ නේ නේද? හැබැයි අර දෙයක් පිටවල ඉවරනේ. හඳුනා ගන්න දෙයක් දැන් තියෙනවා. කියන මට්ටමකට ගිහින් දැන් ආර්ය දර්ශනයේදී වෙන්නේ අන්න ඒකත් මෝහ මූල කියලා දකින්න මට්ටමයි. එතකොට මේ මෝහයේ මත තමයි ලෝභ දේශ විතරක් නෙමේ අලෝභ දේශත් හටගන්නේ. ඒක කතා කරන්න අර්ථයක් තියෙන්නේ අර පැනවීම මත. ඒකයි ඒක කර ලෝකෙට අයිති මට්ටමේදී එක අදහසක් වෙනවා. ලෝකෝත්තර දර්ශනයේදී අපිට ඔක ලෝභද අලෝභද කියන කතාව නෙමෙයි. ඕක හදන එකම අවිද්‍යාවෙන් කරන එක. අවිද්‍යාපත්‍ය සංකාරයන්. ඒමත්
එතකොට ඒ ඔබතුමා කිව්වේ යමක් ඒ විදිහට මෙහෙමයි හැටියට අඳුනා ගැනීමට පෙර අර මාත්‍ර වශයෙන් ලැබෙන අවස්ථාව වෙනකොටම මාත්‍රයක් හැටියට යන්තම් මාත්‍ර ලැබුණ කියලා අපි කියන්නේ. ඒක දැන් උතුමාතුවේ භූත නිකන් අඳුරගත්තේ නෑ බල්ල කියලා. නමුත් අර සතර මහා භූත මට්ටමට අඳුර ගන්නකොටම ලෝකෙට බැඳුණා කියලා කිව්වා. එතකොටම ප්‍රපංචය වුණා කියලා තමයි උතුමා අපිට කියන්නේ නේද?
ඒක ඉතින් අර ඒක ඩිපෙන්ඩ් වෙනවා ප්‍රපංචයට අපි දාගන්න තීරුම ඉතින්. ඒක අර මට්ටමෙන් දැම්මොත් ඒක ප්‍රපංචය. ඒක මම කියන්නේ මේ ආර්ය දර්ශනයේ මට්ටමෙන් ගත්තොත් මේ පනෝන මට්ටමම දෙයක් විහිකවන මට්ටමම ප්‍රපංචයක් විදිහට ගන්න පුළුවන්. ඒක තව දියුණු කරලා අඳුරගෙන යන මට්ටමට යන්න ඕනේ. ඒ අඳුරගෙන යන මට්ටම අර ලෝකෙට අයිති මට්ටමේ තේරුම් ගන්න ඒක ඕන. අර ලෝකෙන් ඉතර වෙන තමන් කියර පතමින් පතවිතෝ මඤ්ඤති කියන මට්ටමට දැක්කොත් පතවියත් පිටලා තියෙන අවිද්‍යාව මත එතන තව මෝහයක් පේනවා. හැබැයි ඒ මට්ටම දකින්න අපේ හිතම වැඩුණ ප්‍රඥාවක විතරයි ওই කතාව තේරෙන්නේ. හැබැයි දෙන්නට ඉන්නේ නැතුව අරකින් ගන් කතා කරන විට මේක ඉතින් අර වාදයකට හේතු වෙන දේවල් වෙනවා. ඒක නම් කියේ ඔය අර මොකද වචනයක තේරුම මේකයි කියන එකෙන් මම සාමාන්‍යයෙන් මේ දහම ගන්නවා අඩුයි. එතකොට මම බලනවා දැන් මේ වචනේ තේරුම ගත්තේ මොන මට්ටමේ ඉන්න කෙනෙක්ද කියන එක. එයාගේ අදහස අනුව වෙනවා අපිට කතා කරන්න. එකයි නම් කියර මොහේත් අවස්ථා දෙකකදී නිකන් අදහස් දෙකක් එනවා තේරුම. ප්‍රපංචයත් මම දකින්නේ ওই විදිහට. එතකොට දැන් ඒකට මොන වචනේ දානවද කියලා ඉතින් අර සාමාන්‍ය කෙනා ඕක විස්තර කරන්න ওই දෙකට වචන දෙකක් දාගෙන මේ වචනේ මේක මේ වචනේ මේක කියලා ඒ දෙකේ වෙනසක් දකින්න පුළුවන්. අද අපිට මම කියන්නේ ඒ වචනෙන් ඕක දා ගන්නවට වඩා මේක අදහස අපිට අදහසෙන් හොයන්න පුළුවන් නම් මෙන්න මෙහෙම දෙයක් පැන වුණා නම් ඕක වැරදි කියන තැනින් හොයන්න පුළුවන් නම් ගැටලු අඩුවෙයින් කියන එක.
එහෙමයි. ඒක මම තේරුම් ගන්නයි. හොඳයි. මේ චිත්‍ර මහත්මිය සම්බන්ධ වුණා දැන් විනාඩි 10-15කදී සම්බන්ධ වෙනවා. නමුත් ඒක මේ සම්බන්ධ කරගන්න මම කැමතියි. අපි මදුපින්ඩක සූත්‍රයේ කොටසක් කින් සම්බන්ධ කරගන්නන් එතුමිය මේ ඊට පසු මම නැවතත් ඔබ තුමාට මෙවන කෝකල ගොහත් නෑ දැන් මදුපින්ඩක සූත්‍රයේ අපි කතා කරන්නේ යන් විතක්කේති නෑ අපි කිව්වා යන් සංජානාති තං විතක්කේති යන් විතක්කේති තං ප්‍රපංචේති කියලා අපි කතා වුණානේ. එතකොට එහෙම ගත්තම අපි කුසලයක් කරනකොට භවනාවක් කරන්න පාරිච්චේලාවක හරි එහෙම නැත්නම් ආමුදුරේකට දාන ආමුදුරන් සයන්වාසිකව දානයක් දෙන වෙලාවක පවා අපිට කුසල්සිත වගේ පොයි කුසල්සිත ඇති වෙනවා. ඒ සිතක් සිත්වලත් මේ විතක්කේ කියන එක පවතිනවා. පැහැදිලිවම තියෙනවා. ප්‍රකීණක සත්‍යයක් නේ විතක්ක කියන්නේ. විතක්ක ਵਿਚාරාදි මොකක් විරුපිත ආරමේ රට ඒක පවතන ප්‍රතිනිසාරත්‍යක විතක්ක පවතන. එතකොට යන් විතක්කේරි. එහෙමනම් යන් විතක්කේති නම් එතෙන්දි තං පපංචේතිද ඒ විතක්කයක් තිබුණ පමණින් එතනින් අකුසලයක් එහෙම නැත්නම් කුසල කුසල්සිතක් ඇති කියලා පපංචයක් කියනදී සිද්ධ වෙනවාද කියන ප්‍රශ්නේ තමයි පටන් ගත්තේ. ඉතින් මම චිත්‍ර මහත්මියටත් මේ ප්‍රශ්නේ යොමු කරන චිත්‍ර මහත්මිය.
දෙවන සර්ණයි හැමදෙනාටම අත්තුම කෝගලී මහත්මයාගේ හඳේ සීමත් මම හිතන්නේ සිනක් වගේ තේරෙන දැන් තමයි සම්බන්ධ වුනේ. ඉතින් ගොඩාක් දේවල් කියන්න දන්නේ සාකච්ඡාවේ මොනවද කතා කරේ කියලා. නමුත් දලුවත් මහත්මයා දැන් පවසපු ටිකින් විතරක් එතුමාම මුලින් කියපු දෙයක් තමයි හිතට ආවේ. මොකද දැන් ටීවී සල්ලා එතුමා කිව්වා දැන් නම් මොකුත් කරන්නේ දැන් ඔහෙ බලාගෙන ඉන්නවා ඕන්න ඔහෙ වෙන දෙයක් කියලා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම හිතුණා මේ සංවිතක් තියෙති යාවිතක් තියෙති සම්පපංචේති කියන එක මේ අපි මේ වචන දිහා බලන්නේ නැතුව මේ දැන් නිකන් සමන්ත සිදුවෙන සිදුවීමක් එහෙම නැත්නම් මේ මොහොතට අපි සතිය යොමු කරොතින් ඇත්තටම මේක වෙනවද කියලා දැකීම මං හිතන්නේ ඒක තමයි වැදගත්ම වෙන්නේ කියලා. මේ සංකල්ප වලට එකතු කරලා හිතනවට වැඩිය මේ දේ මම දැන් දකින්නවාද? ඇත්තටම මේ දැන් කතා කරනකොට ඊට මොහොතක් කලිනුත් දැනුත් මේ සිදුවෙන්නේ මේ දේද කියන එක අපිට දකින්න පුළුවන්කමක් ලැබෙන තුරු ඇත්තටම මේ වචන වලින් වචන තේරුම් ගැනීම ඇත්තටම කරපු දෙයක්. නමුත් පොඩ පොඩ දැන් අඩු වෙලා ඒ දලත මහත්මයේ වචන දෙක කියනකොටම එක පාරටම හිත ගියේ දැන් මේ දේ මෙතන සිදුවෙනව පේනවද දකින්නවද කියන එක දැක ගන්න ඕන කියන අදහස තමයි හිතට ආවේ. ඒ මොකද අපේ ගෞරවනීය අපත්‍ය දාලා අපේ කටුකුරුඳ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ලස්සන පොඩි පොතක් කියලා තියෙනවා සංකල්පය සහ යථාර්ථය කියලා. එතකොට මේ ප්‍රපංචය කියනකොට මේ සංකල්ප කොහොමද හටගත්තේ කියන දේ දැකීමක් යථාර්ථය තුළින් සංකල්ප හටගන්න ඇති යම් කිසි මනසකට භාවනාවකදී අවබෝධ වුණොත් මම හිතන්නේ ධර්මයේ දැකීම කියන එක තියෙන්නේ එතනයි කියලා. එතකොට ඒ දැකීම තුළ මේ වචන මොනවත් එන්න විදියක් නෑ අපිට කියලා. අර එක මහත්මයා කිව්වා, ඒ මහත්මයා ලස්සන්ට ඒක පැහැදිලි කරා, අද සාකච්ඡාව ඉතාම හොඳ එකක් වෙන්න ඕන කියලා හිතුණා. ඒ මහත්මිය පැහැදිලි කරනකොට ඒ මහත්මිය කියපු විදියට මම කියන්නේ එතකොට මෙහෙම දෙයක්ද කියලා එතුමියට හිතුණා කියලා කිව්වා. ඉතින් මම හිතන්නේ අනේ ඒ ආදී වශයෙන් තමන්ට දැනෙනවා නම් මේක මේවත් එහෙමනම් අපි මේ කතා කරන හැම දෙයක්ම මේ වචන ඒ විදිහට කොහොමද මේ දේ සකස් වුනේ කියන එක කොකලගේ මහත්මයා කිව්වා ආයතන සම්බන්ධ කරලා බලන්න කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ ආයතන අපි හරියට දැක්කොත් තථාගතයන් වහන්සේ කියනවා ආයතන සලායතන නිරෝධයත් නිවනයි කියලා. එමනම් අපි මේ ආයතන කියන එක හරියට දැක්කොත් අපිට මේ සත්‍ය අවබෝධය සිදු වෙන්න පුළුවන් කියන තැනක තමයි දලුවත් මහත්මයා දැනට ඉන්නේ. තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. මම හිතනවා කොකලගේ මහත්මයාට යොමු වෙන්න ඕනේ මේ ඉවර කරපු විදියට බොහොම එකඟතාවයක් තිබෙච්ච නිසා ඔබතුමා කියපු දෙයටම.
ඉතින් එකඟතාවයක් ආපු හින්දා මට කියන්න දෙයක් ඉතුරු නැහැ. කියපු දෙයම ආයි කිව්වා වගේ මට හිතුනේ. දැන් අන්තිමට අර එතුමිය සඳහන් කළේ අර ආයතන පැත්තට එන්න කියන එක තමයි මම මේ මූලිකව කියන්නේ. මොකද දලුවත් මහත්තයා දැන් මම ඔය ප්‍රපංච කියන වචනේ දැනගත්තත් නැතත් ඔකට තේරුමක් දුන්නත් නැතත් අපි එන්න ඕන. දැන් වචන දැනගන්න එක හොඳයි, ඒක වෙනම කතාවක්. හැබැයි ඔක දැනගත්තේ නැත්නම් දැන් අපි හිතුවොත් මේ ආයතන මුලාවෙන් මෙන්න මෙහෙම දෙයක් පැනෙවුවද කියන එක දකින්න පුළුවන් නම් මේ මුලාවෙන් පනවන ඕන දෙයක් ඉතින් ওই වචනේ දාන්න පුළුවන්. ඒ අනේ මේ මට්ටමින් දැක්කොත් එතන වැදගත් වෙන්නේ මේ මුලාවෙන් හැදුවද කියන එක. ඒ කියන්නේ ඒකේ සමුදේ දකින්න එක. නැතුව පිට මේක ප්‍රපංචයක්ද නැද්ද කියලා ඒ වචනෙන් හොයාගෙන යන්න බෑ. ඒකේ ඒ මූලිකම බලන්න පුළුවන් විදිහට එකක් තමයි මම මතක් කළේ. අර 11 ආකාරයෙන් එකක් හරි පැන වුණා නම් අහු වෙලා කියලා දකින්න එක. ලෝකය. ඒත් ලෝකය තිබිලා අපේ අර ඉස්සෙල්ලා කමල් මහත්තයා මතක් කළේ ඒ දේ තියෙනවා නම් ඉතින් මම නැහැ කියලා හරියන්නේ මම හටගෙන ඉවරයි. අපට අපිට අර ඔක සක්කාය දිට්ඨිය කියන එකටත් ඔක ගලපන්න පුළුවන්. දෙතෙන් දිප්ප අපේ සාමාන්‍ය තියෙන කෙනෙකුට තියෙන ගැටලුවක් නේ. සක්කාය දිට්ඨිය නැති වුණා කියලා ඒ වුණාට අර රහත් වෙනකම් මොකද්ද එකක් තියෙනවා සීමානේ. ඒක ඔය දෙකත් ඔකම ඉතින් මේ අර මේක වෙනස මොකද්ද කියලා අහන්න පුළුවන්. ඒක අවබෝධ වෙන්නේ අර අන්නතන දැක්ක දවසට. මේ කියන්නේ මේ දෙයක් දැනෙව්වේ මේ නිසයි. ඒකයි මම ඔය සමුදේ ධම්මානුපස්සී කියන එකේ මම ලොකු වටිනකමක් දකිනා. මුළු බුද්ධ දේශනාව මාර්ගයේ පටන් ගන්නෙ උතනින් කියන එක මට හිතෙන්නේ. මේ සතර සතිපට්ඨානෙ පළවෙනි ස්ටෙප් එක සමුදේ ධම්මානුපස්සී. අපි ඔය සමුදේය පොඩ්ඩක් වරද්දගෙන තියෙනවා. සමුදේ කියන්නේ හටගත්තු එක කියලා. හටගත්ත එකට වඩා ඒක මම හැමතිස්සෙම කියන්න උත්සාහ කරනවා. හටගත්තේ කොහොමද? මොකක් නිසාද කියන එක. ඒතර දුකයි දුක්ඛ සමුදේයි වගේ. ඒතර දුක හටගත්තා කිව්වට ඒක ඇත්ත දෙකේ නැහැ. දුක හටගත්තේ කොහොමද? අනේ කොහොමද කියන එකේ මුලාව හරි අවිද්‍යාව හරි වචන දෙකේ මට නම් ලොකු වෙනසක් නැහැ. රැවටීමක් තියෙනවා. ඒක රැවටීම තියෙනවා නම් ඉතින් අපි අහුවෙලා ප්‍රපංච වෙලා කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. නැත්නම් මඤ්ඤණා වෙලා කියලා තව පැත්තකින් කියන්න පුළුවන්. ඔය වචනෙන් මොකක් දැම්මත් නේ ලෝකෙට අහුවෙලා කියන අර්ථය තියෙනවා. ලෝකෙට අහුවෙනකොට ඉතින් අහුනේ කවුද? මම කියන තැනට තමයි මං එන්නේ. ඒ කියන්නේ ආයතන මුලාව. ඒක මං ඉස්සෙල්ලා අර කියන්න try කළේ මේ ඇස ඇතිකල්ලි තේරම වෙලා ඉවරයි.
ඇසත් ඇසේ සමුදයත් ඇසේ නිරෝධයක් තේරුම් ගන්න පුළුවන් නම් ඇස අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා තේරුම් ගන්න පුළුවන් නම් නැතිකල්ලි මේ වේ මේ නැත්තම් හොවෙන්න බෑ කියන ධර්මතාවය තේරුම් ගන්න පුළුවන් නම් අර වචන වලින් එහාට යන දැක්මකට එන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. පෙරවන් සරණ.
සාදු සාදු සාදු. නැයි තව එක ප්‍රශ්නයකට තවස්ථා අපි ගමු. කාගෙන් හරි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් බලාපොරොත්තු
වෙනවා.
කතා කරන්නේ තමයි කතා කරන්න.
පෙරවන් සරණයි. අර සාමාන්‍ය වශයෙන් අපි නිවනට ප්‍රපංච කරනවා කියලා කිව්වනේ. එතකොට නිවන අර අතීත අනාගත දුර ළඟ 11ට වැටෙන්නේ නැහනේ. එතකොට අපි නිවන හැම පින්කමකදීම නිර්වාණය අවබෝධ කියලා ප්‍රාර්ථනා කරන එක ඒකත් ප්‍රපංචයක්ද? ඒක අරවට අහුවෙන්නේ නැති නිසා ඒක අවිද්‍යාවේ ඇතුලේ තියෙන එකක්ද කියලා තේරුම් ගන්න නිවන ප්‍රපංච කිරීම ගැන කතා කිව්වා නිසා සාමාන්‍ය අය නිවනත් ප්‍රපංච කරනවා කියලා ඒක ගැන ඒක අර 11ට වැටෙන්නේ නැති හින්දා ඒක ප්‍රපංචයක් වශයෙන් සැසරට දිගට යන එකක්ද කියලා කොකර මාත් තේරුම් කියලා දෙන්න.
ඒකේ අර තේරුම් ගන්න ඕන නේද? දැන් නිවන දැන් ප්‍රපංච වෙනුවට නිවන වචනේ දාගෙන අපි කතා කළා කියලා හිතන්නවා. මේ නිවන මොකක්ද කියලා අපි එක එක මට්ටමින් හිතනවා. ඒ හිතන මට්ටම දැන් අර ඒක අපි වචන ටිකකට ගලපන මට්ටම තමයි මුලින් තියෙන්නේ. ඒක තමයි අර පෘථග්ජනයා නිවනක් මඤ්ඤණා කරනවා කියලා. ඒ අපි නිගම්පුරේට යන්න හදන්නේ මලගෙවල්වල බෝඩ් එල්ලන්නේ එහෙම මේ මට්ටමේ ඉඳගෙන එකෙන් ටික එකෙන් එහාට ගිහිල්ලා නිවන මේ ජීවත්ව ඉදින අත්දකින්න පුළුවන් දෙයක්. හැබැයි ජීවත්ව ඉදදී අත්දකින්න පුළුවන් දෙයක් කියනකොට දෙයක් කරගෙන ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒක තව ටිකක් තේරුම් ගන්නකොට එහෙම දෙයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. අය මම අර අභිධර්මයේ සමරයිස් කරන්න ගිහින් කිව්වේ සංකතයි අසංකතයි කියලා. අසංකත සංකත දේවල් අපි පනෝලා නම් ඒවා හට නොගන්න මට්ටම අසංකත ධාතුව කියනකොට ඒක ධාතුව කියලා වචනයක් දාගන්න මොකට අපිට දෙයකින් තොරව මේක ගැන කතා කරන්න බෑ. අසංකත ඉතින් අර ඒ නිවනේ මම දකිනවා නිවන කියන එක ප්‍රපංචයක් ආර්ය සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය එන තාක්කල් නිවන කියන එක ප්‍රපංචයක්. මොකද මේ සම්මාදිට්ඨිය තුල තමයි Nirodhe ඥානය තුල තමයි ඒක අර ප්‍රපංච මට්ටමින් එහාට මොන වගේ ස්වභාවයක්ද කියන එක ගැන නිකන් දලා අදහසක් හරි ගන්න පුළුවන් වෙන්නේ කියලා. එකයි මං කිව්වේ එක එක මට්ටමේදී අපි මේකට දෙන අදහස් වෙනස් වෙනවා. ඉතින් ඒ තමන්ගේ ඒ ප්‍රඥාව වැඩි වීමත් එක්ක එකම වචනේ දකින විදිහත් වෙනසක් වෙනවා කියන පැත්තක් තමයි මට නිකන් හිතෙන්නේ. ඉතින් මේක අතර අර මං කියන දේ හරි කියලා ගන්න එපා. ඉතින් ඔයගොල්ලෝ හොයාගෙන යන්න කියන තැනින් අපි දහමට අනුව මේක හොයමු. කියන තැනින් යන එක තමයි හොඳ. ඉතින් මට ඔය ප්‍රපංච කියන එක ඇත්තටම තවත් වචනයක් විතරයි. මම උත්සාහ කරනවා මේ වචනෙන් දකින්නට වඩා දැන් අනේ ලෝකෙ පිහිටියා. මේ ඇහෙන් දකිනකොට දෙයක් පිහිටියා. කනෙන් අහනකොට පිහිටියා. කියන තැන මූලික වැරද්දක් තියනවා කියන මට්ටමින් බලන්න. එතකොට ඒකේ අපිට ඒක හටගත්තේ කොහේ හරි මෝඩකමක් ඇදිලාද? මම දැන් මට තව වචනයක් ආවනේ. අවිද්‍යාව, මෝහය කියන දෙකේ අපි හිතියට මෝඩකම කියලා තව වචනයක් දාගන්න පුළුවන්. නොදන්නකම. ඔය මොන විදිහට උත්සාහ කරත් අපි අර දැන් අදහසක් තියනනේ රැවටුණ ගතිය. ඇත්ත ඇටි නොදන්නකම. ඒක තව ගැඹුරට කියතේ යථාභූත ඥානය නැහැ. බර කරලා කියන. ඉතින් එක එක විදිහට කියන්න හැදුවට මොකද්ද මොක කොතෙන්ද මේ ඉන්න හදන්නේ? මේක පරලව ගත්තොත් මේ ඇහෙන් දකිනවට රැවටෙනවා. කණෙන් අහනකොට රැවටෙන. මොකක්ද රැවටීම කියන තැන අඳුර ගන්න පුළුවන් නම්.
හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සමාවෙන්න, මගේ මයික් එක පොඩ්ඩක් බ්ලොක් වුණා. මේ හොඳයි, කමල් මහත්මයා කතා කරන්න.
තෙරුවන් සරණයි. මට සිතරම් දෙයක් කියන්න දෙන්නේ. පළමුවදී අර ඒක මාස්නියක් කතා කරන්නේ අර ක්ලෝමෙලිසය නැත්තම් චෛත්‍යයක් දැක්කම පින් ඇති වෙනවා නැත්තම් ඒක කුසලයක් කරත් මේ කුසලයක් කරත් අකුසලයක් කරත් අපි ඒකේ අවිද්‍යාව තියෙනවා කියලා. එතකොට ඒකත් නෙවෙයි, දැන් අපි ඇත්ත වශයෙන් අපි අනිත් පැත්තට බලනකොට අපේ ශරීරයත් තනිකරම ප්‍රපංචයක් බව හිතා ගන්න පුළුවන්. ඒ පැත්තට දැන් කායනුපස්සනාව කරනකොට නැත්තම් ඉරියාපත භාවනාව කරනකොට ඒක තමයි පේන්නේ අපිට. අපේ ශරීරයත් තනික ප්‍රපංචයක් බව එහෙම කල්පනා කරලා එහෙම දැකින්න පුළුවන් වෙනකොට පිටින් තියෙන දේවලුත් ප්‍රපංච බව හොඳට පේන්න පටන් ගන්නවා.
තිරුවන් සරණයි කුමාර මහත්මයා. චිත්‍ර මහත්මිය, මම ඔබතුමින් නැවතත් යමු වෙන.
තිරුවන් සරණයි. ඇත්තටම චිත්‍ර මහත්මයා විස්තර කළ ඒ දෙයට එකතු කරන්න දෙයක් නැහැ. නමුත් යම් කිසි විදිහක මම ලැබපු මේ එක්තරා අවස්ථාවක අත්දැකීමක් කියුවත් අර මහත්මයට මං හිතන්නේ නිවන ප්‍රපංචයක් කියන එක කොහොම මොන අවස්ථාවේද සිද්ධ වෙන්න පුළුවන් කියන එක දැන් කොග්ගලගේ මහත්මයා අපිට තෝරලා දුන්නනේ. ලෝකෝත්තර පැත්තට එහෙම නැත්නම් සම්මා දිට්ඨියකට හැරෙන තුරු මනසක් තවත් විදිහට කියනනම් සෝවන් පත්වයකටපත් වෙන තුරු ඒක මේ නිවනත් ඇත්තටම ප්‍රපංචයක් වෙනවා කියන එක. මොකද එක්තරා ධර්මදේශනාවකට ඇහුම්කන් දෙන්න ගිය අවස්ථාවක ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට නිවන විස්තර කළා. නිවනේ විනිවන කියන්නේ මොකද්ද ඒ සියල්ල විස්තර කරලා ඉවරුණාට පස්සේ ඉතාමත්ම බුද්ධිමත් කියන වචන මම පාවිච්චි කරන්න කැමතිනේ උගත් කෙනෙක්. දැන් නැගිටලා මගේ ළඟට ඇවිල්ලා එක පාරටම කියපු දෙය තමයි අනේ මට නම් නිවන් දකින්න ඕනේ නැහැ. මේ ලෝක කොච්චර හොඳද, කොච්චර ලස්සනද, කොච්චර හොඳ දේවල් තියෙනවද මට නම් නිවන් දකින්න ඕනේ නැහැ කියලා ඒ තැනත්තා යන්න ගියා. එතකොට දැන් අර මහත්මයට හිතෙන්නේ නැති කොමකද්ද මෙතන උනේ ඇත්තටම මේ නිවන ප්‍රපංචයක් උනේ අන්න එවැනි මනසකට කියන එක අපි තේරුම් ගන්න පුළුවන්. අපිට තේරුම් ගන්න පුළුවන් වෙන කවදා හරි අපිට තරමකවත් සමාධිත්වයකට පැත්තකට හැරුණොත් විතරයි කියන එක තමයි දල්වත්ත මහත්මයා එකතු කරන්න කැමති. මොකද ඉතුරු කොටස කොක්කලගේ මහත්මයා ඉතාම හොඳින් පැහැදිලි කරා. තෙරුවන් සරණයි.
සාදු බොහොම පිංස්තයි. කල්‍යාණ මිතුරන්ට ප්‍රශ්න නැත්නම් අද අපිට සාකච්ඡා නිවා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් මොහොතක් වන්න හිල වෙන්න ප්‍රශ්නයක් යොමු කරන්න.
ඔව් දරුවත් මහත්තයා, මට හිතුණා පොඩ්ඩක් මේක දැන් අර කියපු දේවල් එක්ක මේ හොයන්න හොඳ තැනක් මූලපරියාය සූත්‍රෙට එන්න. මං හිතන්නේ අර මූලපරියාය සූත්‍රෙ තේරෙන්නේ නැහැ කිව්වට මං හිතන්නේ මෙතන ඉන්න අයට ඒක තේරුම් ගන්න බැරි කමක් නැහැ කියලා. ඒකෙදී අපි දැන් මෙතෙන්දි ගත්ත නිවනක් මඤ්ඤණාවක් කියන එක. ඒකට අදහසක් එනවා ඒ මඤ්ඤණාව දැන් මෙතුමිය අන්තිමට කිව්වා සෝවාන් වෙනකන් ඕක තියෙනවා කියලා. දැන් මම දන්නේ ප්‍රපංචේ මඤ්ඤණාවේ වෙනසක් තියෙනවද කියලා. ඒකේ වෙනසක් තිබ්බොත් අපිට ඒතර තියන්න පුළුවන්. දැන් ඒ සූත්‍රෙදී පුතග්ජනය මඤ්ඤති, ප්‍රාතන්නාංශේ හරි තථාගතයන් වහන්සේ හරි ඥාන මඤ්ඤති, සේකපුද්ගලයා මාමඤ්ඤති. දැන් එතන මේ මාමඤ්ඤති කතාවේදී මම දකින්නේ සේකපුද්ගලයාටත් මේ ප්‍රපංච සිද්ධ වෙනවා. එහෙනම් නැත්නම් මඤ්ඤණා වෙනවා. හැබැයි එයාට හැකියාව තියෙනවා මේක මඤ්ඤණාවක් කියලා දකින්න. ඒ දකින්න හැකියාව තමයි මම දකින්නේ මේකේ හටගන්න හැටි දැකීමේ හැකියාව. සමුදේ ධම්මානුපස්සී වීමේ හැකියාව තියෙනවා. ඒ තුල දන්නවා මේක මේ මට්ටමේදී අපිට මඤ්ඤණා වුණාට මේ අවිද්‍යාව යෙදුණා හින්දා මම මඤ්ඤණා වෙනවා. ඒ අවිද්‍යාව දුරු කරපු මනසකට මෙහෙම මඤ්ඤණාවක් වෙන්න බෑ කියන නුවණ මත ඒ පෙන්නා දීම තුලම අර මඤ්ඤණාවේ මිදීමේ උත්සාහය මාමඤ්ඤති කියන එක. ඒතරේ මුංගපරියාය සූත්‍රයේ ඔය එක එකට දාලා මේ 31 තලයටම වෙන වෙනම දදා පෙන්නනවා. සතර මහා ධාතුවට දදා පෙන්නනවා, නිවනට දදා පෙන්නනවා මේ කරුණු තුන. මොකද්ද? පෘථග්ජනයා මඤ්ඤති, සේකපුද්ගලයා මාමඤ්ඤති, රහතන් වහන්සේ, තථාගතයන් වහන්සේ නමඤ්ඤති කියන එක. ඉතින් මෙතනිනුත් අපිට අර දහමට ගලපලා අදහසක් ගැනීම හැකියාව තියෙනවා කියන එකත් මට මතක් කරන්න හිතුණා. පෙරුවන් සරණයි.
එම්මයි සාදු. දැයි එහෙමනම් අනික වලයක් තියෙන හැමදාටම අද මම හිතනවා කෝ කාලයකට පස්සේ මමත් මං කියන්නේ කතා කරපු සාකච්ඡාවක් ප්‍රශ්න වලින් ඉදිරිපත් වෙච්ච මේ ඉන්සම් හොපින් කෝකගේ මහත්මයා මම ආරාධනා කරනවා ඔබතුමාට මේ වගේම අවස්ථාවක් එනකන් ඉන්නේ නැතුව ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න දවසක් පුළුවන් නම් යොදා ගන්න කියලා. මේ සතිය දවසේ මොකද මේ නිසා ගැච්ඡන් අපි කරන්නේ නැහැ තරමට ඇත්තටම අපි දැන් ස්වයන් වාසලත් සමග කන්සා ගැච්ඡන් කඩිකක් තියෙනවා තුනයි මේ ඉතින් අපිට තියෙන ගැටළු මේ විදිහට කතා කරන අවස්ථාවදී ඒ නිසා ඔබතුමාට පුළුවන්කම තියෙනවා නම් දිනක සම්බන්ධ වෙන්න ඔබතුමා කැමති දවසක් අපිට දැනුම් දෙන්න අඟහරු අද බ්‍රහස්පතින්දා දෙක හරිම කොට වෙනත් දවසක්. හොඳයි, එහෙනම් අද අපි සාකච්ඡා නිමා කරමු සම්බන්ධ වෙන හැම දිනාටම බොහොම පිං. මම හිතනවා අද සාකච්ඡා කිසියම් දෙයක් තමන්ගේ කෙලස් ප්‍රහාණය කිරීමේ කාලයට උපකාර වෙන්න යොදා ගන්න පුළුවන් වෙයි කියලා හැම දිනාටම. එහෙනම් මම ඉතාම ගෞරවයෙන් කෝකලගේ මහත්මයාට ආරාධනා කරනවා. එතුමා විශේෂයෙන් ඊට පෙර එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට අද මේ කළා වූ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබතුමාට වෙන්න අද සාකච්ඡා නිමා
කරා. තෙරුවන් සරණයි මම මේ මයික් නැත්තේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාව කියන එක අපි දැන් මෙතන නම් ගොඩක් අය තීරණ අරන් තියනවා කියලා හිතෙනවා. සාකච්ඡාව කියන්නේ කෙනෙක්ගේ අදහස අනිත්‍යයට බලෙන් දාන එක නෙවෙයි, තමන්ගේ අදහස දෙදා හදා ගන්නවා. එතකොට ඒක ඒ දේශක පැත්තෙනුත් තමන්ට කුසලයක් හරි කියලා කියාගත්තත් කමන්නේ, අහන පැත්තෙනුත් වෙනවා. ඒ දෙකම නිවන් දොරටු. ඒකට ඒ ධම අවබෝධ කරගන්න තියෙන අවස්ථා. ඉතින් අපි හිතනවා හැමෝම සහභාගී වුණාට ප්‍රශ්න පැත්තෙන් හරි අදහස් ප්‍රකාශ කරලා හරි අහගෙන ඉඳලා හරි දෙකලන්ටම එක වගේ ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මේ ඕගනයිස් කරන එක ගැන අපිට ඉතින් දලුවත් මහත්තයාට ඒ කාලේ ඉඳන් මහා ලොකු ධර්ම දානමය කුසල් සම්භාරයක් රැස් කරා. අදත් ඒ වගේම බොහොම මහානිසංස කුසල් සම්භාරයක් රැස් වුණා. අපි හැමෝම රැස් කරගත්තු ඉතින් ඔබතුමාටත් අනුමෝදන් කරමු. අනිත් හැමෝටම මේ අනුමෝදන් වෙලා අපිට මේවා නිවන් පිණිසම නිවන් අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැමදෙනාට.
සාදු.
තෙරුවන් සරණයි.